හොඳයි පින්වතුනි, කවුරුත් සාදුකාරයක් දීලා නමස්කාරය කියවන්න පන්සිල් සමාදම්. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, တတိယම්පි බුද්ධං සරණං ගච්ඡාමි, တတိယම්පි ධම්මං සරණං ගච්ඡාමි, တတိယම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, රද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, මේ පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ මේ විමුක්ති මාර්ගය, විමුක්ති ඥාන දර්ශනය, එහෙම නැත්නම් නිබ්බාන මාර්ගය සාක්ෂාත් කරගන්නට උපකාරවන පිළිවෙත ප්‍රතිපදාව කුමක්ද කියන එක නිවැරදිව තේරුම් ගන්නටයි. අපි මේ සංසාර ගමනට අපි නොදැනම සියලු පෘථග්ජන ලෝකයා මේ ගමනට බැඳිනවා, සම්බන්ධ වෙනවා, සන්ධි වෙනවා, බද්ධ වෙනවා. මේ සන්ධි වෙන්නේ, බද්ධ වෙන්නේ, බැඳෙන්නේ වෙන කාගේවත් අවශ්‍යතාවයක් නිසා නෙමෙයි, තම තමන්ගෙම නොදැනුවත්කම් සහ ආස්වාදය සඳහා. ඒ කියන්නේ අපි සිංහල භාෂාවෙන් මේක පැහැදිලිව කියනවා නම් සියලුම පෘථග්ජන ලෝකයා හිතට වහල් වෙලා හැඟීමට වහල් වෙලා ඇහැ පිනවන්න කන පිනවන්න නාසය දිවකය පිනවන්න මන රමණය කරන්න මේ හය පිනවන්නට රමණය කරන්නට කටයුතු කරන මේ ඇහැ කන නාසය දිවකය මන පිනවීමේදී රමණය කිරීමේදී යම් ආස්වාදයක් ලැබෙනවා යම් සුවයක් ලැබෙනවා යම් සොම්නසක් ලැබෙනවා ඒ සුවය සොම්නස ආස්වාදය අපේ කැමැත්ත අනුව අපිට ඕන විදිහට ඍෂි පරිදි මනාප පරිදි පවත්වා ගන්න නවත්තන්න කාටවත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මේ බැඳීම මේ සම්බන්ධ වීම මේ සංදි වීම මේ බද්ධ වීම සිදුවන්නේ මෙන්න මේ හේතුව නිසායි ඒ නිසා හේතු තුනක් නිසා අපි සංසාර ගමනට බැඳිනවා ඒ බැඳීම නිසා බැමි තුනක් ඈඳුතු තුනකින් ගමනට ඈඳිනවා හරියට හරකෙක්ව අර ඈඳුත්තක් දාලා කරත්තෙට ඈඳිනවා වගේ සියලුම පෘථග්ජන ලෝකයා ව මේ ගමනට ඈඳිනවා බැමි තුනකින් බැඳිනවා මේ බැඳීමට කියනවා සම්බන්ධ වීම කියලා මේ සම්බන්ධ වීම පෘථග්ජන ලෝකයාට පේන්නේ නැහැ ඒ බැඳීම සිදුවෙන්නේ අර ඇමක් දැක්ක මාළුවා මේ ඇම නිසා මත් වෙනවා කෑමක් බව දැකලා ඒක රස ප්‍රිය මනාප මිහිරි කෑමක් කියලා මාළුවා ඇමක් දැක්ක හැටියේ ඒ ඇම ගිලිනවා මෝහය නිසා තණ්හාව නිසා අවිද්‍යාව නිසා මාළුවට පේන්නේ නැහැ මේ ඇම ඇතුලේ අර බිලි කට්ටක් අමුණන දෙයක් තියෙන බව තමන් අමාරුවේ වැටෙන බව බැඳෙන බව හිරවන බව අහුවෙන බව උගුලකට බිලි කොටකට ඇඳින බව ඇමිණෙන බව මාළුව දන්න මේ ආකාරයටමයි සියලුම පෘථග්ජන පුද්ගලයෝ ඇහැ පිනවන්නට කන පිනවන්නට නාසය දිවකය කියන හය පිනවන්නට රමණය කරන්නට කටයුතු කරනකොට ක්‍රියා කරනකොට ඒ යට ඒ ක්‍රියාවේ යට තියෙනවා අපිට නොපෙනෙන බැඳීමක් සම්බන්ධතාවයක් බද්ධවීමක් ඒ නිසා සියලුම පෘථග්ජන පුද්ගලයෝ මේ බැම්මකට උගුලකට ඇමකට අහුවෙනවා මේක අපි නිවැරදිව තේරුම් ගත්තොත් යම් කිසි කාලයක යම් කිසි අවස්ථාවක බණ අහලා ධර්මය අහලා මේ බුද්ධ දේශනාව අහලා පටිච්චසමුප්පාද ධර්මය තේරුම් අරගත්තොත් ඒ පුද්ගලයාට තේරෙනවා මේ අපි ගත කරන මේ ජීවිත කාලය තුළ පෘථග්ජන පුද්ගලයෙක් හැටියට කරන කියන හිතන සියලු දේ නිසා නියත වශයෙන්ම තමන් මේ බැම්මකට බැඳින බව. හැබැයි සියලු පෘථග්ජන පුද්ගලයෝ මේ වගේ බැම්මකට බැඳිලා ඈඳිලා ඒ බැම්මෙන් හිරවෙන්නටත් කැමැත්තක් තියෙනවා. ඒක ස්වභාවික තත්ත්වයක් නෙමේ අස්වාභාවික තත්ත්වයක්. නමුත් සියලුම පෘථග්ජන පුද්ගලයා මේ බැම්මට බැඳින්නේ කැමැත්තෙන්මයි, ඡන්දයෙන්මයි, ඒ ආස්වාදය ලැබීම සඳහාම. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ සංසාර සම්බන්ධයට බැඳෙන හේතු තුනක් තියෙනවා. තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහා සම්මනෝ. එනිසා මේ ක්‍රියාකාරකම් තුනක් තියෙනවා. ඇයෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනින් කියන හයෙම්ම කරන ක්‍රියාකාරකම් තුනක ප්‍රතිඵලය අපිට නොපෙනෙන බන්ධනයකට බැඳීමකට අපි අහුවෙනවා. මේ ක්‍රියාකාරකම් තුන තමයි හේතු හැටියට බුද්ධ දේශනාවේ විග්‍රහ කරලා තියෙන්නේ. ඒක තමයි යේ ධම්මා හේතු පබ්බව. මේ හේතුවලට බැඳුනහම නැවත නැවත ඒ හේතුම පුද්ගලයා තුළ සකස් වෙන ප්‍රභවය වෙනවා, නිර්මාණය වෙනවා. මේ හේතු තුන තමයි ප්‍රිය මනාප මිහිරි වූ දෙයකට රාගයෙන් බැඳීම. ප්‍රිය මනාප දෙයට ඇහැට ප්‍රිය වූ රූප, කනට ප්‍රිය වූ ශබ්ද රූප, නාසයට ප්‍රිය වූ ගන්ධ රූප, දිවට ප්‍රිය වූ රස රූප, කයට ප්‍රිය වූ පොට්ටබ්බ පහස රූප, මනට ප්‍රිය වූ ධම්ම රූප. ඒ නිසා සියලුම පෘථග්ජන පුද්ගලයෝ මේ ජීවිත පැවැත්ම තුළ යම් ආකාරයක සුවයක්. අපි මේ සැප කියන එක සුවය, සොම්නස, සහනය, මේ වගේ අපි මේ සිංහල භාෂාවේ කියන වචන වල සුව, සැප, සොම්නස මේ වගේ වචන වලින් කියන දේ සියලු පෘථග්ජන පුද්ගලයෝ ආස්වාදනය කරන්න කැමති. මේ ආස්වාදනය කිරීම නිසා අපි එක් දෙයට බැඳිනවා, රාගයෙන් බැඳිනවා. දැන් අපි ඇහෙන් ලස්සන රූපයක් දැක්කොත් ඒ රූපයට අපි තණ්හා වෙනවා. තණ්හා කියන්නේ තැනක හාවීම. ඒ තැනක හාවීමේ ප්‍රතිඵලය තමයි ඒ රූපය තමන්ගේ වසඟයට ගෙන තමන්ට වෙන් කරගෙන, කොටු කරගෙන, අල්ලගෙන, අයිති කරගෙන, උපාදානය කරගෙන මගේ කියන තත්ත්වයට පත් කරගන්න කැමති. ඒ නිසා අපි ලස්සන ඇඳුමක් දැක්කොත් ඒ ඇඳුම ඇහෙන් දැක්කට පස්සේ ඒ ඇඳුම තමන්ට මනාප නම් ප්‍රිය නම් ඒ ඇඳුම තමන්ට අයිති කරගන්න, මිලදී ගන්න හැම කෙනෙක්ම කැමතියි. ඒ වගේමයි කනෙන් ශබ්දයක් ඇහුනොත් ඒ ප්‍රියමනාප දේ, ඒ සින්දුව හෝ ඒ කතාව හෝ ඒක තමන්ට ගන්න කැමති. නාසයට, දිවට, කයට, මනට, මේ හැයටම මේ වගේ. මේක නිසා මේ තැනක හා වෙනවා. තණ්හා කියන්නේ ඒ ප්‍රියමනාප වූ මිහිරි වූ තැන තමන්ගේ කැමැත්ත අනුව හා වෙනවා. ඒ හාවීම නිසා මත්වීමක් ඇති වෙලා මෙතෙන්දි මත්වීමක් වේමත්තතාවය කියන මත්වීමක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ මත්වීම වේමත්තතාවයට තවත් බුද්ධ දේශනාවේ කිව්වා වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, ඒ අනුව විඥාන ශක්තියක් උපදිනවා. චක්කොංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. සෝතංච පටිච්ච සද්දං උපජ්ජති සෝත විඥාන. ගානංච පටිච්ච ගන්ධං උපජ්ජති ගාන විඤ්ඤාණං ජීවා පටිච්ච රසා උපජ්ජති ජීවා විඤ්ඤාණං කාය පටිච්ච පොට්ටම්බ උපජ්ජති කාය විඤ්ඤාණං මනාච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඤ්ඤාණ. මේ විඤ්ඤාණ ශක්තිය කියන්නේ අපිට නොපෙනෙන යම් වේගයක් ආවේගයක් චිත්තාවේගයක් අපේ අධ්‍යාත්මය තුළ ඇතුළාන්තය තුළ ක්‍රියාත්මක වෙලා වේගයක් වේදනාවක් හැටියට අපිව මේ පැවැත්මට බැඳ තබලා ඒ බැම්ම දිගේ ඉස්සරහට තල්ලු කරගෙන යන බලවේගය. ඒක නිසා මේක පර්යේෂණයක් හැටියටත් බුදුහාමුදුරුව පෙන්වලා දුන්නු. මේක මේ පැවැත්මට බැඳෙන ඇහැ කන නාසය දිවකය මන පිනවා ආස්වාදනය කරන ඒවට තණ්හාවෙන ඒ නිසා විඥාන ශක්තියක් උපදවා ගැනීම අනාරිය පර්යේෂණයක් හැටියට බුදුහාමුදුරුව පෙන්වලා දුන්නු. හැබැයි මේ අනාරිය පර්යේෂණයට යම් කෙනෙක් බැඳුනහම හැම වෙලාවෙම හැපිනවන කනපිනවන නාසය දිවකය මන පිනවන දේවල් පිළිබඳවමයි හිතෙන් හිතන්නේ කයින් ක්‍රියා කරන්නේ වචනෙන් කතා කරන්නේ. ඒ නිසා ඒ පුද්ගලයා තුළ ඒ බැඳීම නිසා සම්බන්ධතාවයක් ඇති වෙනවා. මේ සම්බන්ධතාවය ඇතිවීමට බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ බුද්ධ භාෂිතේ කිව සමුදය බිහිවීම කියලා. සමුදය. සමුදය කියන්නේ සං උදය. සම්බන්ධයක් අලුතෙන් උපත ලබනවා. අපි මේකමයි කියන්නේ බැඳීමක් සම්බන්ධතාවයක් බද්ධවීමක් බන්ධනයක් ඇතිවීම. මේ බන්ධවීම බැඳීම ඇති වෙන්නේ අර ඇහැකණනාසය දිවකය මන කියන අයට දකින්නට ලැබුණ රූප අහන්නට ලැබුණ ශබ්ද රූප මේ වගේ මේ හය දොරට අරමුණු වන දේ නිසාම. ඒ නිසා පුද්ගලයාට ආස්වාදයක් සුවයක් සහනයක් සැපතක් කියන සොම්නසක් කියන දේ ලැබෙන නිසා ඒ පුද්ගලයා එකට ඇලෙන්නේ කැමැත්තෙන්මයි චන්ද රාගයෙන්මයි. එනිසා ඒ චන්ද රාගය නිසා අපි දන්නේම නැතුව අර ඇමට අහු වෙනවා වගේ මේ සම්බන්ධතාවයක් ඇති වෙනවා. මේ සම්බන්ධතාවය යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වුණොත් ඒ පුද්ගලයාට ධම්මෝ සම්දිට්ඨිකෝ කියන මේ ක්‍රියාවලියේ හරපද්ධතිය පරමාර්ථය පරම ධර්මය එහෙම නැත්නම් ඇතුළාන්තය දකින්න ලැබෙනවා. මේක නමුත් දැක ගැනීම බොහෝ පෘථග්ජන පුද්ගලයන්ට අමාරුයි. පෘථග්ජන පුද්ගලයෝ නිතරම මේ ඇහෙන් දකින රූප කණෙන් අහන ශබ්ද නාසයෙන් ගන්න ගන්ධ සුවඳ දිවෙන් ගන්න රස කයට ලැබෙන පහස මනසට ලැබෙන ධර්මතාවය අර සුවයක් සොම්නසක් සහනයක් ලැබෙනවා නම් ඒකෙන් ආස්වාදයක් ලැබෙනවා. ඒක අල්ලගන්නවා. ඒකට තණ්හා වෙනවා. ඒක උපාදානය කරගන්නවා. ඒක අයිතිකාරය බවට පත් වෙනවා. ඒකට බැඳිනවා. බද්ධ වෙනවා. ඒ අනුව තමන් දන්නේම නැතුව මේ අල්ලගත්ත ප්‍රියමනාප මිහිරි දේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් හයෙන්ම දෙවෙනි වේශයකට පත් වෙනවා. ඒකට කියනවා ද්වේෂය කියලා. ඒකට හේතුව මේ කිසිම දෙයක් අපේ කැමැත්ත අනුව පාත්තන්න බෑ. වයසට යනවා. කාලය අනුව ඒක විපරිණාමයට පත් වෙනවා. අර නිත්‍යසේ පවතින්නේ අනිත්‍යයි සුඛසේ පවතින්නේ දුකයි. ඒ නිසා ඒක විපරිණාමයට පත් වෙලා අපි අර කැමැත්තට විරුද්ධ තැනකට පැත්තකට යනවා. ඒ නිසා ඒ දෙයටම අපි අර කලින් ප්‍රියමනාප මිහිරිසේ බැඳුණු දේම දැන් දෙවෙනි වේශයකට පත් වුණාම ද්වේෂය කියන දෙයක් හිතේ උපදිනවා. ඒ ද්වේෂය නිසාත් අර රාගය නිසාත් බැම්මක් සකස් වෙනවා. මේ පැවැත්වන්ට බැඳින බැම්මක් බැමිත්තුනක් සකස් වෙනවා. නිසා ප්‍රියදේට ඇල්ලෙනවා කියන රාගය නිසා සම්බන්ධ වීම රාග බැම්ම ඒක විපරිණාමයට පත් වෙලා අන්‍යතා බවට පත් වෙලා දෙවෙනි වේශයකට පත් වුණාම දෙවෙනි බැම්මක් ද්වේෂය කියන බැම්මක් ඇති වෙනවා. මේ බැමි දෙක එකතු වෙලා වැහීමක් මෝහවීමක් අන්ධවීමක් සිදු වෙනවා. ඒ නිසා මෝහය කියන තුන්වෙනි බැම්ම කිනුත් පෘථග්ජන ලෝකයා බැඳිනවා. එතකොට පෘථග්ජන පුද්ගලයෙක් මේ සංසාරයට බැඳින්නේ අර පළවෙනි බැම්ම නිසායි. නමුත් ඒකේ ප්‍රතිඵලයක් තමයි දෙවෙනි තුන්වෙනි බැම්ම. බැමි තුන. මේ බැමි තුනම තමයි කෙනෙක් සංසාරයට බැඳ තබන බන්ධන බැමි තුන. මේක යම් තාක් දුරට යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වුණොත් අන්න ඒ පුද්ගලයා ධම්මෝ සම්දිට්ඨිකෝ කියන තත්ත්වයට පත් වෙනවා. හේතුඵල ධර්මයට අනුව අර සම්බන්ධතාවයක් අලුතෙන් උපදින හැටි ඒ සම්බන්ධතාවයේ ස්වභාවය සහ එහි ප්‍රතිවිපාක ඵල විපාක තමන්ටම ඒ මොහොතෙම දැනගන්න දැකගන්න පුළුවන්. එහෙම දැනගන්න දැකගන්න පුළුවන් වුණොත් මේක නිසා අපි සැපයි සුවයි සහනයයි කියලා යමකට බැඳුනොත් ඒක අන්‍යතාවයට විපරිණාමයට පත්වීම නිසා ඒ හේතු කොටගෙනම දෙවෙනි වේශයකට දුකකට දොම්නසකට පත් වෙන බව ඒ පුද්ගලයා නිවැරදිවම තේරුම් ගන්නවා. එහෙම තේරුම් ගන්නට පුළුවන් වෙන තාක්කල් පුද්ගලයා ධම්මෝ සම්දිට්ඨිකෝ කියන තත්වයට පත් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය මේ සම්බන්ධතාවය අලුත් උපදින හැටි තණ්හා වෙලා යමක් උපාදානය කරගන්නට හේතුවට මුල් වූ නිදාන වූ ප්‍රත්‍ය වූ සියලු කරුණු බුදුහාමුදුරුව විග්‍රහ කළා. ඒ විග්‍රහ කළේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහයි. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ සංසාර සම්බන්ධයට බැඳින්නේ ඒ සියලු දේ සාරයි කියලා දකින වැරදි දැක්මක් නිසා. එනිසා තමයි කිව්වර අනේක ජාති සංසාර ඒ මෙතෙක්කල් අනේක වූ ජාතිවල මේ පංචස්කන්ධයට බැඳුනේ ඒක සාරයි වටිනවා ප්‍රියයි මනාපයි මිහිරි කියන වැරදි දැක්ම නිසායි. මේ දැක්මේ ඇති වැරද්ද මේ තමන්ගේ තීරණයේ ඇති වැරද්ද පෘථග්ජන පුද්ගලයෙකුට දකින්න බැරි වෙන්නේ අර මෝහය අවිද්‍යාව නිසා. එනිසා මේකේ ඇත්ත ඇති හැටියට යථාභූත ඥාන දර්ශනය කියනවා මාගදී භාෂාවෙන්. ඇත්ත ඇති හැටියට පෘථග්ජන පුද්ගලයෙකුට දකින්න බෑ. මේ බණ ඇහුවට පස්සේ මේ සම්බන්ධය පිළිබඳව නිවැරදි තීරණයක් ගන්න පුළුවන් වෙනවා නම් අන්න ඒ පුද්ගලයා සද්දස්ස කුල බුද්දස්ස කියන தත්වයට පත් වෙනවා. ඒ පුද්ගලයා ධම්මෝ සම්දිත්තිකෝ කියන தත්වයට පත් වෙනවා. ඒ පුද්ගලයා මේ සම්බන්ධයෙන් මිදී නිදහස් විය යුතුයි, නිදහස් විය හැකි කියන දැක්ම දකිනවා. සම්මාදිට්ඨියට පත් වෙනවා. දස්සනේන සම්පන්න වෙනවා. ඒ නිසා යම්කිසි කෙනෙක් මේ සංසාර සම්බන්ධයට බැඳින්නේ මේකේ ඇත්ත ඇති හැටියට යථාවාදී තථාකාරී ලෙස, තථාවාදී යථාකාරී ලෙස නොදැකීම නිසා. මේකට තමයි බුද්ධ දේශනාවේ කිව්වේ දුප්පඤ්ඤස්ස බව. එමනම් නොදන්නාකම. එමත් නැත්නම් අර පොතු ජනිත කරවන බව. පොතු ජනිකෝ කිව්වේ අපි පෘථග්ජන කියන සංස්කෘත භාෂාවේ වචනයක් තියෙනවා. මාගදී භාෂාවේ පොතු ජනිකෝ. තට්ටු තුනක්, මලකඩ තට්ටු තුනක් සකස් කිරීම පොතු ජනිත කිරීම. රාගමල, ද්වේෂමල, මෝහමල. එමනම් රාගාඳුර, ද්වේෂාඳුර, මෝහාඳුර. මේ අඳුර නිසා මනස මෝහ වෙනවා, බැහැනවා. ඒ අනුව ඇත්ත ඇති හැටියට යථාවාදී තථාකාරී ලෙස, තථාවාදී යථාකාරී ලෙස දකින්න, දැකගන්න බෑ. ඉතින් ඒක නිසා යම්කිසි කෙනෙකුට මේ බණ ඇහුවොත් පමණයි මේ සංවර වීම, සංසිඳ වීම, සංසුන් වීම, අවසාන වශයෙන් සම්මා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා අපේ ඇහැ අසංවර වෙන්නේ, නාසය දිවකය මනහයම අසංවර වෙන්නේ අර ආස්වාදයට තියෙන ලෝභකම නිසායි. සැප විඳින්න, ලෞකික සැප විඳින්න, ආමිස සුවයක් සැපක් විඳින්න සියලුම පෘථග්ජන පුද්ගලයෝ කැමැත්තක්, ආසාවක්, අවශ්‍යතාවයක් තියෙනවා. ඒ කැමැත්තට බැඳීමත් සමග මේ ඇහැ කණනාසය දිවකය මන අසංවර වෙනවා. තමන් දන්නෙම නැතුව අර පංචස්කන්ධයම උපාදානය කරගන්න. එනිසා මේ අසංවර වීමත්, පංචස්කන්ධය උපාදානය කර ගැනීමත් එකම හේතුවක්, මූල හේතුවක් නිසා සිදුවන දෙයක්. එනිසා පුද්ගලයෙකුගේ අර දැක්ක ප්‍රියමනාප රූපයට තණ්හා වෙලා ඒ රූපය උපාදානය කරගන්නේ, මම මගේ කොට ගන්නේ, අල්ලගන්නේ, එකතු කරගන්නේ, අයිති කරගන්නේ මෙන්න මේ අසංවරකමක් තියෙන නිසයි. ඒ අසංවරකම නිසා කරන්නේ පංචස්කන්ධයම උපාදානය කර ගැනීම. මේ උපාදානය කරගෙන අසංවර වූ පුද්ගලයෙක් මානසික වශයෙන්, අධ්‍යාත්මික වශයෙන් ඒ තමන් කැමති වූ රූපයට අල්ලගන්න, උපාදානය කරගන්න, අයිති කරගන්න සංචේතනා පවත්වන. සංචේතනා පවත්වනවා කියන්නේ ඇහෙන් දැක්ක රූපය උපාදානය කරගන්නා තුරුම උපක්‍රමයන් නොදලා අර චක්කු සංචේතනා පවත්වලා සංකාර කරලා සම්බන්ධයක් උපද්වා ගන්නවා, සමුදේ බී කරගන්නවා, සංකටයක් බවට පත් කරගන්න. සංකාර නොකොළොත් සංකටයක් වෙන්නේ නැහැ. එහෙම සංචේතනා පවත්වලා සංකාරයක් කරලා සමුදේ බිහි කරගෙන සංකටයක් සකස් කරගත්තොත්, නිර්මාණය කරගත්තොත්, හදාගත්තොත් එතෙන්දි ඒ පුද්ගලයා සම්බන්ධයක් ඇති වෙලා බිහි කරගෙන අර පුද්ගලයා අර බැම්මක් ඈඳුත්තක් සකස් කරගන්න. ඉතින් ඒක නිසා ඇහෙන් දකින ප්‍රියමනාප රූපය දිගේ චක්කු සංකේතන, කනට ඇහෙන ප්‍රියමනාප ශබ්ද රූපය දිගේ සෝත සංකේතන, නාසයට ලැබුණු ගන්ධ සුවඳ ප්‍රියමනාපදී අනුව ගන්ධ සංචේතන, දිවට ලැබුණු රස පහස නිසා අර ජීවහා සංචේතන, කයට ලැබුණු පහස පොට්ටබ්බේ නිසා කාය සංචේතන, මනසට ලැබුණු රමණය කරන මානසික යහපත සුවය නිසා මනෝ සංචේතන පාත්තන. මේ සංචේතන පවත්මන හැම තැනකදීම ඒ පෘථග්ජන පුද්ගලයා තුළ සම්පස්ස කියන තත්ත්වයක් ඇති වෙනවා. සංස්පර්ශ වෙනවා. සම්පස්ස කිව්වේ අර යහපත් සුව ප්‍රිය මනාපසේ සුවයක් සහනයක් ලැබෙන පරිදි, ආස්වාදයක් ලැබෙන පරිදි ඒකට ගෑවෙනවා, හේතු වෙනවා, අයිති කරගන්නවා, අල්ලගන්නවා හිතෙන්. මේ අණුව මේ චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස නිසා වෙන්නේ අවසාන වශයෙන් මනෝ සම්පස්ස ඇති වෙලා අර සංකාරයක් කරලා සංකට බිහි කරගෙන සමුදය බිහි කරගෙන සම්බන්ධයක් අලුතෙන් ඇති කරගෙන. මේ සම්බන්ධය ඇතිවන ආකාරය යමෙක් තේරුම් නොගත්තොත් මේ සම්බන්ධය නිසා තමන් බැම්මකට ගැටයකට හිර වූ බව නොදකිනා තාක්කල් ඒකේ සුවයක්, ආස්වාදයක්, සැපතක්, සහනයක් තමා පෘථග්ජන පුද්ගලයා දකින්නේ. නමුත් ඒ ගැටයට හිර වූ පසු තමා මේකේ ආදීනව ඒ ගැට ගැහුණු මොහොතේ පටන්, එකට බැඳුණු මොහොතේ පටන් අන්තෝ ජටා බහිජටා ජටායි ජටිතා බහි නැවත අලුතෙන් අර නූල් බෝලයක් පැටලුණා වගේ පැටලුම් අරින්න බැරි ගැට සමූහයකට පුතග්ඥන පුද්ගලයා බැඳෙනවා, සම්බන්ධ වෙනවා. මේ නිසා අපි තේරුම් ගන්න ඕන මේ සම්බන්ධයට, මේ ගැටවීමට, මේ හිරවීමට මේ දුක කියන්නේ මේක. මේ දුක කියන්නේ වෙන මොකක්වත් නෙමේ, තමන්ම අර ඇහැට ප්‍රිය වූ මනාප වූ රූපයට බැඳීම නිසා තමයි ඒක විපරිණාමයට පත්වීමෙන්, අන්‍යතාභාවයට පත්වීමෙන් සැපයි කියලා අල්ලගත්ත දේ අර වේලාව කාලය ගත වෙනකොට අනික් පැත්තට හැරෙන නිසා සැප දුක බවට පත් වෙනවා. අපි සියලුම දේ ඇහෙන් රූපයක්, කනෙන් ශබ්ද රූපයක්, නාසෙන් ගන්ධ සුවඳ රූපයක්, දිවෙන් රස රූපයක්, කයෙන් පහස, මනසින් ධම්ම, මේ සියලු දේ පෘථග්ජන පුද්ගලයා අල්ලගන්නේ, අයිති කරගන්නේ, එකතු කරගන්නේ, උපාදානය කරගන්නේ, ඒවට තණ්හා වෙන්නේ. සැපක්, සුවයක්, සහනයක් තාවකාලිකව හෝ ලබා ගන්නා බලාපොරොත්තු. හැබැයි ඒ තාවකාලික සැප, සුව, සහනය නිසා අපි දන්නේම නැතුව ඒකට බන්ධ වෙනවා, බැඳෙනවා, බද්ධ වෙනවා. මේක නිසා ඒ බැම්මෙන් මිදී නිදහස් වෙන්න බැරි වුණාම අපිට උරුම වෙන්නේ දුක. ඉතින් ඒක නිසා සියලුම දුක් පිටිපස තමන් දැනගත්තත් නොගත්තත් යම් මූලික හේතුවක් තියෙනවා. මේ මූලික හේතුව තමයි මේ තණ්හාව කියන, මේ ආස්වාදය කියන, මේ සංචේතන පැවැත්වීම නිසා මේ කරන ක්‍රියාකාරීත්වය. ඒ ක්‍රියාකාරීත්වයට තමයි සංකාර කිව්වේ. ඉතින් ඒ නිසා මේ සියලුම කරුණුකාරණා ගොනු කරලා තමයි බුදුහාමුදුරුව මේ සංදේශනාව දේශනා කළේ. එනිසා මේ තේරුම් ගන්නා තාක්කල් පෘථග්ජන පුද්ගලයෙකුට නිවැරදිව සංවර වෙන්න බෑ, සංසිඳවන්න බෑ, සංසුන් වෙන්න බෑ, සම්මාතිකයන් තත්ත්වයට පත් වෙන්න බෑ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට ධම්මෝ සන්දිට්ඨිකෝ කියන ධර්මතාවය තේරුම් ගත්තොත් හේතුඵල ධර්මයට බහගලපා බලා මේ සම්බන්ධයක් ඇති වෙන්නට හේතු වූ මූල වූ නිදාන වූ ප්‍රත්‍ය වූ දේ තේරුම් ගත්තොත් හේතුඵල ධර්මයට අනුව අන්න ඒ පුද්ගලයා මේකට මුල හේතුව නිදානය දැක්ක. දැන් අපි මේ මාගදී භාෂාවෙන් කියපු ගැඹුරු දේ පොඩ්ඩක් පැත්තකට තියලා අපි ඇහෙන් ලස්සන ප්‍රියමනාප රූපයක් දැක්කා. මේ ප්‍රියමනාප රූපය දැක්කහම අපේ හිතේ යම් මත්වීමක්, වේගයක්, ආවේගයක්, වේදනාවක්, සුව වේදනාවක් ඇති වුණා. ඒ සුව වේදනාව දිගේ අපි යම් සිතුවිලි පාත්තල, සංචේතනා පාත්තල ඒ රූපය මම කොට, මගේ කොට, මගේ වසඟයේ පාත්තන්නට අවශ්‍ය සියලුම උපක්‍රම ක්‍රියාකාරකම් කරලා මේකට මේ රූපයට අර්ප්‍රියමනාප රූපය උපාදානය කරගන්නවා මම කොට, මගේ කොට. ඒ උපාදානය කරගත්තට පස්සේ ඒකට බැඳිනවා, සම්බන්ධයක් ඇති වෙනවා. ඒ සම්බන්ධය ඇති වුණාට පස්සේ දැන් ඒක බරක් වෙනවා, බයක් වෙනවා, බැම්මකට බැඳිනවා. දැන් ඒකෙන් මිදී නිදහස් වෙන්න බැරි වෙනවා. ඒ නිසා අර මෙතෙක්කල් සැපයි සුවයි සහනයක් කියපු දෙයමයි බරක් වෙන්නේ, බයක් වෙන්නේ, බැම්මක් වෙන්නේ. ඒ නිසා පුද්ගලයාට අර හිතූ සුව පහසුව නොලැබුණාම එතනම ඒ දේම දුකක් බවට, දුක කියන්නේ දෙවෙනි වේශය, දෙවෙනි පැත්තකට හැරෙනවා. මේ නිසා දුකෙන් මිදී නිදහස් වෙන්න බැරුව දුක් විඳ විඳ ඉන්නවා. ඒ නිසා එතෙන්දී ගැටුමක් ඇති වෙනවා. ගැටුමක් ඇති වුණාට පස්සේ මේ කියන වැරදි වැඩ, බොහෝ වැරදි වැඩ කරන්න සිදුවෙනවා. අර ප්‍රියමනාප රූපය අල්ලගන්න උපාදානය කරගන්නත් යම් යම් වැරදි වැඩ කරනවා. පාපිච්ච, මහේච්ච, මරිච්ච, අත්තිච්ච, ලාභිච්ච කියන දේවල්. ඊට පස්සේ ඒ ප්‍රියමනාප රූපයට තමන්ගේ කැමැත්ත පරිදි රිසිසේ මනාපසේ පවත්වන්න බැරි වුණහම ඒ රූපයටම දෙවෙනි වේශයෙන් තමන්ට අර වැරදි දේවල් කරන්න සිදුවෙනවා. ඉතින් ඒක නිසා දැන් මේ රූපයට බැඳෙන්නේ තමන්ගේ හිතේ ඇති වූ අර මත්වීම නිසා, අර සංසාරයි කියලා හිතුව නිසා. ඉතින් යම් කිසි කෙනෙක් මේ විදිහට සංසාරයි කියලා වැරදි ආකාරයෙන් මේ උපාදානය කරගන්නෙම ඇහෙන් දකින ප්‍රියමනාප රූප, කනෙන් අහන ප්‍රියමනාප ශබ්ද, නාසයට එන ප්‍රියමනාප ගඳ සුවඳ, දිවට එන ප්‍රියමනාප රස, කයට ලැබෙන ප්‍රියමනාප පාස, මනසට ලැබෙන ප්‍රියමනාප ධම්ම. මේ දේවල් නියත වශයෙන්ම ලෝකයේ මේ වගේ දේවල් තියෙනවා. ප්‍රියමනාප මීරි මధుර දේ තියෙනවා. මේ සියලු දේහි නියත ස්වභාවය සබ්බේ මේ පියේහි මනාපේහි නානාබාහු විනාබාහු. මේ කිසිම ප්‍රියමනාප දෙයක් අපේ කැමැත්ත අනුව මනාපය අනුව රිසි පරිදි දිගින් දිගටම මතු අන්තුවටත් පාත්තන් ගන්න ඒ ආකාරයෙන්ම පාත්ත ගන්න පුළුවන් ධර්මතාවයක් ලෝකේ නැහැ. ලෝකේ කැරගෙනකොට කාලය ගෙවිලා යනකොට සියලු දේ අන්‍යතාභාවයට පත් වෙනවා, විපරිණාමයට පත් වෙනවා, වෙනස් වෙනවා, අන්‍යතාභාවයට පත් වෙලා විනාශභාවයට පත් වෙනවා. ඒක ලෝකේ පවතින නියතියක්, න්‍යාම ධර්මයක්. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. මෙතෙන්දී කරගන්න පුළුවන් වෙන එකම දේ අපි මේ අර සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ කියන ධර්මතාවය තේරුම් අරගෙන මේ මිහිරි ප්‍රියමනාප දී ලෝකෙ තියෙනවා. අපි ඒව බැලුවට දැක්කට ඒවා ආස්වාදනය කරන්න යන්න හොඳ නැහැ. ඒ නිසා දැන් මේ ආස්වාදනය කියන්නේ ආමිෂය. ආමිෂය තේරුම් ගත්තේ නැත්නම් දැන් මෙතෙන්දි අපි ඒවට දිගේම අර සංචේතනා පාර්ථන. දැන් ලෝකේ ප්‍රියමනාපදේ තියෙනවා. අපිට ඇහැට බොහෝ ලස්සන ප්‍රියමනාපදේ, කනට ප්‍රියමනාපදේ, නාසයට ප්‍රියමනාප ගන්ධ සුවඳ, දිවට රස, කයට පහස, මනසට ධම්ම තියෙනවා. ඒක ලෝකේ ස්වභාවය. ඒ තියෙන දේ අපි අර තණ්හා වෙලා ඒවා අපේ වසඟයට ගන්න, අපේ කැමැත්තට අනුව පවත්ව ගන්න, නවත්ව ගන්න හදන වැරදි ගතිය තමයි අර අසංවර ගතිය. අපි නිවැරදිව බුද්ධ දේශනාවට අනුව සංවර වුණොත් සංවාරණය, අර සම්බන්ධතාවයක් ඇති නොකර එකෙන් වෙන්වීම, වැළකීම, විරමණය. එහෙම වුණොත් අපි ඇහෙන් රූපය දැක්කා, හැබැයි ඒකට මත්තුනේ නැහැ, තණ්හා වුණේ නැහැ, සංචේතනා පැවැත්වේ නැහැ, සම්බන්ධතාවයක් ඇති කරගත්තේ නැහැ. ඒ රූපය දැක්කා. ඒ වගේම කණින් ශබ්දයක් ඇහුණා, ඇහුවා. ඒ වගේම දිවට අපිට රසක් ලැබුණා. හැබැයි ඒකට අපි දිගටම සංචේතනා පැවැත්වේ නැහැ. ඒ නිසා අපි අර වාචාය සංවරු, කායන සංවරු, මනසා සංවරු කියන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. හැබැයි මේ සංවර වෙන්න බෑ අපි නිවැරදිව මේ දහම තේරුම් ගන්නා තාක්. අර දහම ධම්මෝ සන්දිට්ඨිකෝ තේරුම් නොගත් සියලු පුද්ගලයෝ මේ ප්‍රිය මනාප මිහිරි උදේවට බැඳිලා අසංවර විදියට සම්බන්ධයක් ඇති කරගෙන අර දුකට වේදනාවට පත් වෙනවා. නමුත් දහම දන්නා, දහමේ හැසිරෙන්නට දන්නා පුද්ගලයා දන්නවා කොච්චර සැප සුව සහනය දෙන දෙයක් වුණත්, ඇහැට කනට නාසයට දිවට කයට මනට කොච්චර සුව වේදනාවක් ආවත් ඒක හැමදාටම නිච්චසේ සුකසේ අත්තසේ පවත්වන්න නවත්වන්න පුළුවන්කමක් නැහැ. මේකේ නියත ධර්මතාවය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. අනිත්‍ය දුක්ඛ අනත්ත තේරුම් ගත්ත පුද්ගලයෙකුට පමණයි සංවර වෙන්න, නිවැරදි ආකාරයට නිවන් මඟට ගැලපෙන පරිදි සංවර වෙන්න පුළුවන්. ඒක තමයි කිව්වේ සංවරට්ඨේන සීලං කියලා. ඉතින් ඒක නිසා මේ සංවර වෙන්න බෑ අපි මේ නිකං වචනයක් කිව්වට සංවරයි කියලා සන්තේරුන් නොගෙන, සන්දැක නොදැන, සම්බන්ධයක් ඇතිවන හැටි නොදැක, සංචේතනා පාත්තල සංකාර කරලා සම්බන්ධයේ බිහිවන ආකාරය දකින තාක්කල් ඒ පුද්ගලයාට නිවැරදිව සංවර වෙන්න බෑ. එනිසා සංචේතනා පවත්වනවා නම්, සංකාර කරනවා නම්, සම්බන්ධයක් අලුතෙන් උපදිනවා නම්, සංකතයක් බිහි කරගෙන සංසාරයට බැඳිනවා නම්, ඒ පුද්ගලයා අසංවර. අසංවර වෙන්නේ ඒ පුද්ගලයාගේම ඇහැ අසංවරයි, කන නාසය දිවකය මන අසංවරයි. යම් කිසි පුද්ගලයෙකුගේ ඇහැ කන නාසය දිවකය මන සංවර නම් ඒ පුද්ගලයා ඒකට තණ්හාවින් නැ, ඇලෙන්නේ නැ, අල්ලගන්නේ නැ, උපාදානය කරගන්නේ නැ, සම්බන්ධතාවයක් ඇති කරගන්නේ නැ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත්තේ නැත්නම් අර සීලෙන් සංවර වෙන හැටි තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. සිල් සමාදන් වුණාට එතෙන්දී සංවරට්ඨේන සීලං නැහැ. එතෙන්දී යම් සමාදානං තං වතං, යම් චාරිත්‍රයක් වාරිත්‍රයට ඒක වරදක් නැහැ, හොඳයි. සීලක් සමාදන් වීම, චාරිත්‍ර වාරිත්‍ර රැකීම සහ පිළිපැදීම ඒක හොඳයි. ඒක සමාජය යහපත් ආකාරයට පාත්වගෙන යන උපකාර වුණාට මේ හිතේ තියෙන අසංවරකම නැති කළා, සංවර වෙලා මේ නිවන් මඟ විවෘත කරගන්නට උපකාර වන සංවරට්ඨේන සීලං කියන එකට පත් වෙන්න බෑ. එනිසා බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කළා, මේ සීල් සමාදන් වීම ලෞකික වශයෙන් හොඳයි, යහපත් සමාජයක් පාත්කන්න චාරිත්‍රාරිත්‍ර රැකගන්න උපකාර වෙනවා. නමුත් මේ නිවන් දකින්නවා කියන එක මේ පැවැත්ම තුලින් සහමුලින්ම මිදි නිදහසී ලෝකෙන් එතර වීමට උපකාර වන සංවරත්වය අවශ්‍යයි. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා, කායේන සංවරෝ, වාචාය සංවරෝ, මනස සංවරෝ. මෙතෙන්දී අපිට ක්‍රියාව සහ වචනය සංවර කරගන්න පුළුවන් වෙන්නේ ධම්මෝ සංදිට්ඨිකෝ කියන තත්වය තේරුම් ගත්තොත් පමණයි. එහෙම නැත්නම් යම් ප්‍රඥාවක් අවශ්‍යයි. ඒක තමයි බණ අහන්න ඕන. බණ අහලා මේ සංවර වෙන ආකාරය තේරුම් ගත්තොත් පමණයි ඉන්ද්‍රිය සංවරය, ප්‍රත්‍ය සංවරය, ප්‍රාතිමොක්ඛ සංවරය, ආජීවක පාරිශුද්ධ සංවරය කියන සතර සංවර සීලය පූර්ණය කරගන්න පුළුවන්. මොන ආකාරයේ සිල් සමාදන් වුණත් මේ ඉන්ද්‍රිය සංවරය, සිව්පසේ සංවරත්වයෙන් භාවිතය, ප්‍රාතිමොක්ඛ සංවරය, ආයතික සංවරය නැත්නම් ඒක සීලබ්බත පරාමාසයට ඇටෙනවා. පැවැත්ම තුළ යහපත් තත්ත්වයක් තියෙනවා. හැබැයි නිවන පැවැත්ම නෙමේ, නිවන නැවැත්ම. එනිසා නවත්ම කියන්නේ අර බැමි තුන, ඈඳුතු තුන නැවත සකස් නොකර ඒ බැමි තුන සහමුලින්ම සදහටම කපා නිබ්බාන කියන බාන නිබ්බාන. බාන කියන්නේ බැමි සකස් කරමින් ඉදිරියට යනවා. නිබ්බාන කියන්නේ බැමි කපා දමමින් බැමි වලින් නිදහස් වීම තමයි නිබ්බාන. ඉතින් ඒක නිසා මේ නිබ්බාන කියන තත්ත්වය තේරුම් ගන්න බෑ අර ධම්මෝ සංදිටිකෝ නොවුණු. ධම්මෝ සංදිටිකෝ තේරුම් ගන්න බෑ සංදේශනාවක් අහනතු. ඉතින් ඒක නිසා සංදේශනාවක් දේශනා කරොත් තමයි කෙනෙකුට මේ සම්බන්ධතාවයක් ඇති කරගන්න හේතු වූ සියලු දේ දකින්න. මේ සම්බන්ධතාවය ඇති කරගන්නේ අර චක්කුංච පටිච්ච රූපේච සෝතංච පටිච්ච සද්දං ගානංච පටිච්ච ගන්ධං ජීවා පටිච්ච රසා කාය පටිච්ච පොට්ටබ්බ මනංච පටිච්ච ධම්මේ කියන දොරවල් හයම. ඔය දොරවල් හයම සංවරණය අසංවර. අසංවරණම් ඒවා ආයතන බවට පරිවර්තනය. සංවරණම් ඒවා ඉන්ද්‍රියයන් බවට පත්වෙනවා, පත් කරගන්න පුළුවන්. එනිසා ඔය තමන්ගෙම ඇහැ කන නාසය දිවකය මන කියන හය සංවර කරගත්තොත් ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රියාත්මක වෙනවා. ඇහැ කන නාසය දිවකය මන අසංවර නම් ආයතනික රටාවක් පවත්වගෙන යනවා. ආයතනික රටාවක් කියන්නේ අහක යන කුණු කෙලෙස් කිලුටු කළු ගති. ආගන්තුකෙහි උපකිලිට්ටේන උපකිලිට්ටා. ඒ කියන්නේ අලුතෙන් කුණු කිලුටු කෙලෙස් ගති අහක යන දේවල් තමා අර ආයතනවලින් එකතු කරගන්නේ, අල්ලගන්නේ, ගොඩ ගහගන්නේ. එතකොට ඇහෙන් ඔය ප්‍රියමනාප රූපයක් දැක්ක හැටි එකට තණ්හා වෙලා එකට කැමති වෙලා සංචේතනා පවත්වලා ඒ රූපේ උපාදානය කරගත්තොත් අර අහක යන කුණු ගොඩක් කිලුටු ගොඩක් කෙලස් ගොඩක් තමා ඔය චිත්තසංතානයේ ඇතුළට තැන්පත් කරගත්. ඒ වගේ තමා හයම්. ඔය දොරවල් හයම්ම අර අහක යන කුණු ඇතුළට ගත්තොත් ඒ හයම ආයතන හයක්. ඒ හයම අසංවරයි. ඒ හයම සංචේතනා පවත්වනවා, සංකාර කරනවා, සම්බන්ධතාවයන් අලුතෙන් උපද්දවා ගන්නවා, සංසාරයට බැඳිනවා, සංකත ධර්ම බිහි වෙලා මේ සසර ගමනට බැඳින බැමි තුන, බන්ධන තුන තමන්ම හදාගන්න. ඒ මිසක මේ සසර ගමනට බැඳින සම්බන්ධ වෙන බද්ධ වෙන බැමි තුන වෙන කිසිම දෙවියෙක්, බ්‍රහ්මයෙක්, විශ්වකර්මයෙක්, අම්මා තාත්තා, පුද්ගලයෙක්, මිනිහෙක්, බුදු කෙනෙක් කවුරුවත් හදලා නිර්මාණය කළා, සකස් කළා තමන්ට මේ දුක උරුම කර දෙනවා නෙමෙයි. මේ සංසාර ගමනේ යලි යලි ඉපදී ඉපදී මේ ගමන යන්නේ සියලුම හේතු සකස් කරන්නේ, නිර්මාණය කරගන්නේ මේ සං නොදැකීම නිසා. මේ සං බන්ධයක් ඇතිවන හැටි තේරුම් නොගැනීම නිසා. මේ සම්බන්ධයට හේතු තමන් තේරුම් නොගත් නිසා. ඒ නිසා සෑම පෘථග්ජන පුද්ගලයෙක්ම කැමති ප්‍රියමනාප දේවල් වලට, ඇහැට දකින්න රූප, කනට, නාසයට, දිවට, කයට, මනට කියන හයටම එන රූප උපාදානය කරගන්න, එවන් ආස්වාදයක් ලබන්න, ඒ ලබන ආස්වාදය පිටිපසම ආදීනවයක් තියෙනවා. ඒක නිසා දුකට පත් වෙනවා. ඒක නිසා දුක් විඳ විඳ මේ ගමන යනවා. එනිසා මේ සියලු කරුණු බුදුහාමුදුරුවෝ දේශනා කරලා පෙන්නුවේ යම් කිසි කෙනෙක් ධම්මෝ සන්දිට්ඨිකෝ කියන තත්ත්වයට, එහෙම නැත්නම් සම්මාදිට්ඨියට පත් වෙන්න ඕන. මේ සං කියන සම්බන්ධතාවය ඇතිවන ආකාරය ප්‍රියදේට ඇලීමයි පළවෙනි වේශය, ඒ ප්‍රියදේම අප්‍රිය වීමයි දෙවෙනි වේශය, ඒ ප්‍රිය අප්‍රිය අතර අර සංසන්දනය කළ මැනලා මානෙන් මුවහ කර ගැනීමයි තුන්වෙනි වේශය. එනිසා මේ බැමි තුනම තමන් අසංවර නිසා, තමන්ගේ ඇහැ කන නාසය දිවකය මන අසංවර නිසා තමන් මේ පංචස්කන්ධයම උපාදානය කරනවා, කරගන්නවා. ඒවා ඊට පස්සේ බරක් වෙනවා, බයක් වෙනවා, බැම්මක් වෙනවා. ඒවට මිදෙන්න නොහැකිව පැටලෙනවා, ගැට ගහ ගන්නවා. මේ ගැට ලෑ ගන්න බැරුව දුක් වෙනවා. ඉතින් ඒක නිසා අපි මේ සම්බන්ධයක් ඇතිවන ආකාරයේ තේරුම් ගත්තොත් පමණයි ධම්මෝ සම්දිත්තිකෝ කියන තත්ත්වයටපත් වෙන්නේ. ධම්මෝ සම්දිත්තිකෝ වුණොත් පමණයි කෙනෙකුට සංවර සීලයේ පිහිටන්න පුළුවන්. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥාන. සුත්තාන සංවරේ පඤ්ඤා සීලමේ ඥාන. සංවරට්ඨේන පඤ්ඤා භාවනාමේ ඥාන. ඉතින් ඒක නිසා සුතමේ ඥානය නොලබා කෙනෙකුට සංවර සීලය පිහිටන්න බෑ. සංවර සීලය පිහිටන්න නම් මේ සම්බන්ධතාවයක් ඇතිවන සංදේශනාව අහන්න ඕන, තේරුම් ගන්න ඕන. මේ සම්බන්ධයට මුල් වූ නිදාන වූ ප්‍රත්‍ය වූ හේතු බුදුහාමුදුරුව දේශනා කළා. ඉතින් ඒක නිසා ඒ සංවර තත්වය තමන් තේරුම් ගත්තොත් පමණයි අර කායේන සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ, සාදු සබ්බත් සංවරෝ කියන තත්වයට පත් වෙන්න පුළුවන්. ඒ සංවර වූ පසු අර ආයතන හැටියට මේ හයම, දුර්වල් හයම ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව ඉන්ද්‍රිය හයක් මතුවෙනවා. ඉන්ද්‍රිය හය මතු වූ පසු අර ඇහැට අරමුණු වන, කනට, නාසයට, දිවට, කයට, මනට අරමුණු වන සියලු දේ දකිනවා, අහනවා, බලනවා. හැබැයි තණ්හාවෙන් අල්ලගන්න, ඇලින්න, උපාදානය කරගන්න, ඒකේ තියෙන ආදීනව දකිනවා. පටිසන්ධේ නැහැටි, බැම්මකට අහුව නැහැටි දකිනවා. ඒ නිසා මේ සංවර වීම කියන එක තේරුම් ගත යුතු දෙයක්. සංවර වීම කියන එක අපි නම් මේ සිංහල භාෂාවේ වචනයක් හැටියට කිව්වට මේ ධම්මෝ සම්දිට්ඨිකෝ නොවි සංවර වෙන්න බෑ. ධම්මෝ සම්දිට්ඨිකෝ වූ පසුයි සංවරත්වය දකින්නේ. කායන සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ. සංවර වූනොත් පමණයි සීලෙහි පිහිට අපිට සංසුන් වෙන්න පුළුවන්. සංසුන් වුණොත් පමණයි මේ රාගය, ද්වේෂය, මෝහය සදාටම සහමුලින්ම හිතෙන් උදුරා තමා සම්මා කියන තත්ත්වයට පත්වෙන. එනිසා මේ ධම්මෝ සම්දිට්ඨිකෝ නොවුනොත් සංවර වෙන්න බෑ. සංවර නොවුනොත් සංසිඳවන්න බෑ, සංසුන් වෙන්න බෑ, සම්මාදිට්ඨියටපත් වෙන්න බෑ. සම්මා සමාධියටපත් වෙන්න බෑ. සම්මා ඥාන ලැබෙන්නේ නෑ. සම්මා විමුක්තිය නැමැති මගඵල ලබන්න බෑ. ඉතින් ඒක නිසා පින්වත්තුනි මේ සංසාර ගමනට යලි යලි දිගින් දිගටම බැඳි බැඳි සම්බන්ධ වෙන ආකාරයත්, ඒ සම්බන්ධ වීම නිසා දුකට පත් වෙන ආකාරයත්, ඒ සම්බන්ධ වීම නිසා රාගය, ద్వේෂය, මෝහය කියන බැමි තුනකින් අඳුරු වීම, මලකඩ තට්ටු තුනක් හැදිලා මොට්ට වීම, තේරුම් ගන්න බැරි වීම නිසා අනන්ත අප්‍රමාණ ලෝකේ මිනිස්සු සතු දුක් විඳිනවා. මේ ගමන යනවා, මේ ගමන සුවයි සැපයි සහනයක් කියලා දිගින් දිගටම ඔය ඇහැකන නාසයට දිවට කයට මනට අරමුණු වන අර සුවදේ සහනයදේ උපාදානය කරගන්නවා. ඒ උපාදානය කරගන්න හැම දෙයක්ම දුකට හේතු වෙනවා, මුල් වෙනවා, නිදාන වෙනවා, ප්‍රත් වෙනවා. මේක තේරුම් ගන්නා තාක්කල් කෙනෙකුට මේ සංසාර ගමනින් විදී නිදහස් වෙන්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් නිවැරදිව නිවැරදි ආකාරයට සන්දේශේති සම්මාදපේති සමුත්තේජේති සම්පහන්සේති කියන බුද්ධඥාන පද හතරෙන් බුදුහාමුදුරුවෝ දේශනා කර චූලහත්ති පදෝපම සූත්‍රයේ තව නොයෙකුත් සූත්‍ර ධර්මවල බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ මේ තියෙන සංවර සංසිඳීම සම්මා විග්‍රහයට මුල් වූ සංදේශනාව අහනකම් තේරුම් ගන්නකම් අපි ඇයි මේ සංසාරයට බැඳින්නේ, ඇයි මේ සංසාර බන්ධනයෙන් අපිට විසන්ධි කරන්න බැරි, එහෙමනම් මේකෙන් මිදී නිදහස් වෙන්න බැරි මොකද කියලා තේරුම් ගන්න. ඒ නිසා සංවට්ටය හදන්නේ තමන්, සංවට්ටයෙන් වට වෙලා දුක් විඳින්නේ තමන්, සංවට්ටය කපල දාලා ගලවලා උදුරලා විවට්ට කරන්න පුළුවන් තමන්ට වෙන කාටවත් බෑ. එනිසා ඔය තමන් හදාගත්ත නිර්මාණය කරගත්ත මේ ඈඳු තුන බැමි තුන එකහු කළාම තමා සං කියන වදේ. එනිසා රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම තුන කියන තුනම අපි අර සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස කියන තත්ත්වයෙන් නිවැරදිව දකින තුරු අපිට මේ දැක්ම ආකල්පය වෙනස් කරගන්න බෑ. සංසාරයි කියලාමයි හිතන්නේ. එනිසා ඒක සංසාර දෘෂ්ටියක්. මේ සංසාර දෘෂ්ටියෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ සම්මා දෘෂ්ටියට පත් වුණාම. එනිසා සම්මා කියන්නේ මා කියන වචන පේරුව මිදී නිදහසයි. සං කියන්නේ රාගය, ద్వේෂය, මෝහය. එනිසා රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් සදාටම සහමුලින්ම මිදී නිදහස් වෙන්න ක්‍රමයක් තියෙනවා, දේශනාවක් තියෙනවා, පිළිවෙතක් ප්‍රතිපත්තියක් තියෙනවා කියන එක නිවැරදිව යමෙක් දැකගන්නා තාක්කල් ඒ පුද්ගලයාට මේ සම්මා දිට්ඨියට පත් වෙන්න බෑ. ඒ පුද්ගලයා තුළ තියෙන්නේ සංසාර දෘෂ්ටිය. එනිසා මේ ගමන දිගින් දිගටම දිගින් දිගටම අනේක ජාති සංසාරං හැටියට යනවා. සන්දා විස්සං අනිබ්බිසං. සන්දා කියේ සං දැකලා, විස්සං කියන්නේ සංවලින් වෙන්වී මිදී නිදහස් වීම, විසංකාරගතං චිත්තං. සං නිබ්බිසං කියේ මේ සං බැමි තුන කපල ගලවලා සදාටම නිබ්බිදා කියන තත්වයට පත් වෙනකන් අර සංකාර විසංකාර කරන්න බෑ, සන්දි විසන්දි කරන්න බෑ, සංවට්ට විවට්ට කරන්න බෑ, සමුදය නිරෝධ කරන්න බෑ. මේ සියලු දේ කරන්න පුළුවන් නිවැරදිව ධම්මෝ සම්දිට්ඨිකෝ කියන තත්වයට යමෙකුට පත් වෙන්න පුළුවන්. ඒක තමයි සංදේශනාව කියන එක. තවත් ඉන්ටර්නෙට් එකේ තියෙනවා නොයෙකුත් ආකාරයට නොයෙකුත් විග්‍රහයන් අනුව සංදේශනාව විග්‍රහ කරලා. ඒ නිසා ඒ අනිකුත් සංදේශනා අහන්න පුළුවන්. නමුත් මේකත් මේ සං දැක්කහම විතරයි සම්මා වෙන්න පුළුවන්, සංසුන් වෙන්න පුළුවන්, සංවාරණය කරන්න පුළුවන්, සංවලින් මිදී නිදහස් වෙන්න පුළුවන්. සං කියන්නේ රාගය, ද්වේෂය, මෝහය අලුතෙන් උපදින ආකාරය. ඒක අලුතෙන් උපදින දෙයක්. අලුතෙන් උපදින දේ ඒ උපදින මොහොතෙම තමන්ට දකින්න පුළුවන් වුණොත් ඒ පුද්ගලයාට මේ සංවලින් මිදී නිදහස් වෙලා සම්මා තත්ත්වයට පත් වෙන්න පුළුවන්. හොඳයි පින්වතුනි, දැන් ධර්ම දේශනාව අවසානයි. නමුත් තව පැයක් විතර කාලයක් තියෙනවා. යම් කිසි කෙනෙකුට මේ පිළිබඳව හෝ වෙනත් කාරණයක් පිළිබඳව නොපැහැදිලි තැනක් විස්තර විග්‍රහ හැටියට දැනගන්ට යුතු තැනක් තියෙනවා නම් පැහැදිලි කරගත යුතු තැනක් තියෙනවා නම් ගැටලු තැනක් තියෙනවා නම් ඕන කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එපෙන් මයික එකක් තියෙන්න පුළුවන්. තියෙනවා නම් එපෙන් මයික එකකට ප්‍රශ්නය ඇහුවොත් වඩාත් හොඳයි. එහෙම නැත්නම් ඉතින් කාටත් ඇහෙන පරිදි ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ දැන් සිංහලෙන් අපි කියනවානේ පළමුවත් දෙවනුවත් තුන්වෙනුවත්. දැන් මාගධී භාෂාවේ පළමුව කියන එක කියන්නේ ဒုတိယම්පි කියන්නේ දෙවනුවත්. තတိယම්පි කියන්නේ තුන්වෙනුවත්. ඒක නිසා දැන් අපි ගච්ඡාමි සරණං බුද්ධං ගච්ඡාමි සරණං ධම්මං ගච්ඡාමි සරණං සංඝං කියලා ඊට පස්සේ ဒုတိယම්පි තတိယම්පි කියලා දෙවනුවත් ගච්ඡාමි සරණං බුද්ධං දෙවනුවත් ගච්ඡාමි සරණං බුද්ධං ගච්ඡාමි සරණං ධම්මං ගච්ඡාමි සරණං සංඝං. ඒ නිසා දැන් මෙතන අපි මේකේ තියෙනවා අපිට නොපෙනෙන ගැඹුරු බව. පළමුවත් දෙවනුවත් තුන්වෙනිවත් කියන්නේ දැන් අපි සාදුකාරයක් දෙනකොටත් පළමුවත් අපි සාදු කියනවා සාදු කියනවා සාදු 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 කියන. ඇයි මෙහෙම තුන්වරක්ම කියන්නේ? දැන් මේක මේ තුන්වරක් හැම බුදු දේශනාවෙම ත්‍රිවිධ රත්න එහෙම නැත්නම් තුන් ආකාර කියලාත් කියනවා. මේක අපි මේ බුද්ධ කියන්නේ භව උදුරා දැමීම. භව කියන්නේ රාග භව, ද්වේෂ භව, මෝහ භව. අර බැමි සකස් වෙන්නට හේතු වූ කරුණු තමයි රාග භව, ද්වේෂ භව, මෝහ භව. මේ රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරා දමන්න තියෙන තුන් ආකාරය. ඒ තුන් ආකාරයටම අපි තුන්වරක් අර කායේන සංවරෝ සාදු, වාචාය සංවරෝ සාදු, මනසා සංවරෝ සාදු. ඉතින් ඒක නිසා අපි මේ හැම අවස්ථාවකම මේ බුද්ධ ධම්ම සංඝ කියන තුනත් යෝගම ක්‍රියාව වචනය සිටවිල්ල කියන තුනත් තුනම පිරිසිදු කරගන්නට උපකාර වන නිසා අර සාදු 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 කියනවා වගේ එවාගෙම පළමුවත් දෙවනුවත් තුන්වෙනුවත් කියලා මේක තුන්වරක් කියනවා. ඒක බුද්ධ දේශනාවේ මුල ඉඳන් පැවති දෙයක්. ත්‍රිවිධ සුචරිතය, ත්‍රිවිධ දුෂ්චරිතය තුනක් තියෙනවා. ත්‍රිවිධ සුචරිතය පවත්වන්නත්, ත්‍රිවිධ දුෂ්චරිතය අයින් කරන්නත් මේ කියන තුන් අවස්ථාව, තුන් පිළිවෙත තුනක් විග්‍රහයක් ප්‍රශ්නයක් අහනවා. මං ප්‍රශ්නයයි කියන්නම්. දැන් ඒ මහත්තයා අහලා තියෙන වචනේ තමයි චතුරාර්ය සත්‍ය. මේක ඇත්ත වශයෙන් බුද්ධ දේශනාවේ වචනේ නෙමෙයි, බුද්ධ දේශනාවේ තියෙන චතු ආර්ය සත්‍ය. චතු කියන්නේ හතර, ආර්ය කියන්නේ මේ රිය ගමන අත්තරින ආර්ය පරිශ්‍රණයක් කරන මේ රිය ගමන අත්තරින සත්‍ය හතරක් නිවැරදිව දකින්න ඕනේ. ඒ නිසා මේක තියෙන්නේ ආර්ය සත්‍ය හතරක්. දැන් පෘථග්ජන පුද්ගලයේ මේ රිය ගමන දිගින් දිගටම සංසාර රිය ගමන පවත්වාගෙන යනවා දිගින් දිගටම. ඒ කියන්නේ යායන් තණ්හා පෝනෝ භවිකා తత్ర తత్రාභිනන්දනි කියලා බුදු දේශනාවේ කිව්වා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ පැවැත්ම හැටියට නිවැරදිව පැවැත්මට හේතු නිදාන වූ ප්‍රත්‍ය වූ දේ පළමුව දකින්න ඕන. මේ පැවැත්ම නැවත නැවතත් යලි යලිත් මතු මතුත් දිගින් දිගටම පවත්වාගෙන යන්නට මුල් වූ නිදාන වූ ප්‍රත්‍ය වූ හේතු තියෙනවා. ඒ නිසා ඒ පැවැත්ම නවත්තන්නට උපකාර වන හේතු තියෙනවා. ඒකට නිරෝධ කරන්න පුළුවන්. ඒ වගේම ඒ පැවැත්ම නවත්තලා සදහටම චිත්ත තියෙන සංවත් අන්ති කියන චිත්ත තියලා රිය ආර්ය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මේක දැන් බුද්ධ දේශනාවේ අපිට පෙන්නුවේ මේ දුක කියන දෙවෙනි වේශය ප්‍රතිඵලය, එහෙම නැත්නම් විපාකය අරගෙන. ඒ නිසා දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා විග්‍රහ කළා. ඒ නිසා පළමුවෙන්ම කෙනෙක් මේ චතු ආර්ය සත්‍ය මේ රිය ගමනට මුල්ලු දේවල් තේරුම් ගන්න ඕන. රිය ගමනට මුල්ලු දේවල් තමයි පෘථග්ජන පුද්ගලයෙකුගේ හිතේ තියෙන, හිතේ ඇතිවන ප්‍රිය අප්‍රිය භාවය. මේ ප්‍රිය අප්‍රිය භාවය පිළිබඳව යථා සත්‍ය, යථා භූත ඥාන දර්ශනය දකින තාක්කල් අර චතු ආර්ය සත්‍ය වලින් පළවෙනි ආර්ය සත්‍ය තේරුම් ගන්න බෑ. ආර්ය සත්‍ය කියන්නේ මේ රිය ගමන අත්හැරීම. රිය ගමන පවත්වාගෙන යන්නට කිසිම සත්‍යයක් දැකීමක්, දැනුමක් අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මේ රිය ගමන, මේ ගමන අර අනර්ය පරිශ්‍රණයක් කරන්න. රිය, ආර්ය, අනර්ය තුනක් තියෙනවා. ත්‍රිපරිවට්ටක් තියෙනවා. ඒ නිසා අනර්ය පරිශ්‍රණයක් කරන්න කිසිම දැනුමක්, දැක්මක්, නුවණක්, ප්‍රඥාවක්, සුතමේ ඥානයක් කායින්වත් අහගන්න ඕනේ නැහැ. කොයි ආකාරයේ වැරදි වැඩක් කළත්, ප්‍රිය දෙයට ඇලුනත්, අප්‍රිය දෙයට ගැටුනත්, ප්‍රියා ප්‍රියාතර මැන්නත්, රිය ගමන යන්න පුළුවන්. ඒක අනර්ය පරිශ්‍රණයක්. නමුත් මේ රිය ගමන අත්හරින්නට උපකාර වන අනර්ය පරිශ්‍රණයක් කරන්න පමණයි මේ අවශ්‍ය දැනුම, මේ බුද්ධ දේශනාව, මේ සුතමේ ඥානය, මේ ධර්ම ඥානය, මේ පටිච්චසමුප්පාද ධර්මය අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක නිසා මේ රිය ගමන සහ ඒ රිය ගමන අත්හැරීම කියන දෙක පදනම් කරගෙන තමයි මේ චතු ආර්ය සත්‍ය කිව්වේ. මේක ආර්ය සත්‍ය හතරක් මිසක් ආර්ය සත්‍ය හතරක් එහෙම නෙමේ. මේක රිය ගමන අත්හරින්නට උපකාරක හතරක්. ඒ නිසා දැන් මේකට මේ ඉංග්‍රීසි භාෂාව තේරණයක් තියෙනවා. මේක ඉංග්‍රීසියට පරිවර්තනය කළේ ෆෝ නෝබල් ටෘත්ස් කියලා. මේක සම්පූර්ණ වැරදි ඉංග්‍රීසි පරිවර්තනය. මේ රිය කියන්නේ මූවින්, එමනම් ඉදිරියට තල්ලු කරන, මේක නවත්තන ඉම්මූවබල්. අරිය කියන්නේ මේ ඉදිරියට තල්ලු කිරීම, පාර්ථගෙන යෑම, මේ රියගමන ඉස්සරහට ගෙන යෑම නවත්තන්න නම් එතෙන්දි අපි ඉම්මූවබල් ටෘත්ස්, එකන්නේ මේ ගමන නවත්තන අරිය සත්‍ය හතරක් තමා පෝ අර චතු අරිය සත්‍ය කියන්නේ. ඉතින් ඒක නිසා මේ ගමන තමන යන්නේ, පාත්තගෙන යන්නේ, වෙන කිසි කෙනෙක් මේ ගමන පාත්තගෙන යන්න අර හේතු මූල වූ නිධාන වූ ප්‍රත්‍ය වූ කරුණු කරන්නේ නැහැ. තමන්මයි මේ කරුණු සියල්ල ක්‍රියාත්මක කරන්න. තමන් ප්‍රියදේකට ඇලුනොත් පියෙහි යම් දෙයක් වෙනවා, පියෙහි සම්පයෝගෝ වුණ. ඒ ප්‍රියදේ තමන්ට කැමතිසේ පවත්වන්න බැරි වුණ ගමන් පියෙහි විප්පයෝගෝ, අපියෙහි සම්පයෝගෝ වෙන. මේක තමා අර චතු අරිය සත්‍ය හැටියට මුලින්ම කිව්වේ ප්‍රිය අප්‍රිය කියන පුද්ගලයෙකුගේ හිතේ ඇතිවන ගති දෙකක්, දෙපැත්තක්, දෝතාවයක් තියෙනවා. අපි යමකට ඇහෙන් දැක්කහම කණෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනෙන් අපිට අහන්න, දකින්න, විඳින්න ලැබුණ ගමන් එක්කෝ අපි ප්‍රිය වෙනවා. ප්‍රිය වුණොත් අර ප්‍රිය දෙයට තණ්හා වෙලා උපාදානය කරගන්නවා. අප්‍රිය වුණොත් ඒක අර අමිහිරි වෙලා, අමනාප වෙලා, අප්‍රසන්න වෙලා, ගැටිලා දෙවිනිවේශයක් ඇති වෙනවා. මේ දෙකම නිසා අපි සංසාර ගමනට බැඳින අනර්ය පරිේශණයක් ක්‍රියාත්මක කරනවා. ඉතින් මේක යම් කිසි කෙනෙක් තේරුම් ගන්නා තාක්කල් ඒ පුද්ගලයාට දුක්ඛ අරිය සත්‍ය කියන දේ තේරෙන්නේ. එකයි කිව්වේ ඉදංකෝ පන භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. ඒ පුද්ගලයාට ප්‍රිය දෙයට ඇලෙනකන්, අප්‍රිය දෙයට ගැටෙනකන්, ප්‍රියාප්‍රියතර වැරදිසේ මනිනකන් දුක්ඛ අරිය සත්‍ය තේරෙන්නේ. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදයේ අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං. එනිසා ඒ පුද්ගලයාට මේ රියගමන ඉස්සරහට අපි නැවත නැවතත් යලි යලිත් මේ කරපු දේ පටිසන්ධිදී ඉදිරියටත් ඉපදෙන්නට, ඉපදී ඉපදී මේ සංසාර ගමන යන්නට, මේ රියගමනට බැඳෙන්නට හේතුභූත වූ, නිදාන වූ, ප්‍රත්‍ය වූ කිසිම දෙයක් ඒ දුක්ඛේ අඥානං පුද්ගලයාට තේරෙන්නේ. අර ප්‍රිය අප්‍රිය බව අතර නිවැරදි මැනීම තේරුම් ගන්න තාක්කල් ඒ පුද්ගලයා ප්‍රිය දෙයට ඇලෙනවා, අප්‍රිය දෙයට ගැටෙනවා, ප්‍රිය අප්‍රිය අතර වැරදිසේමයි. ඒක තමයි අනරිය පරිේශණය, රිය ගමන යන්නට උපකාරක පරිේශණය. මේක නිවැරදිව තේරුම් ගත්තා නම් අපි මේ ප්‍රිය දෙයට බැඳීමත්, අප්‍රිය දෙයට ගැටීමත්, ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් දකින අහන විඳින හිතන බැඳීම ප්‍රිය දෙයටයි වෙන්නේ, ගැටීම අප්‍රිය දෙයටයි. මේ දෙකම නිසා අපිට මේ සංසාර ගමනට උපකාර වන හේතු වන, නිදාන වන, ප්‍රත්‍යන සම්බන්ධතාවය, සමුදය අලුතෙන් උපදිනවා. ඒ ධර්මතාවය තමයි පටිච්ච සමුප්පාද. එනිසා පටිච්ච සමුප්පාද ධර්මයේ නිවැරදිව යමෙක් තේරුම් ගන්නවා නම් ප්‍රියාප්‍රිය දෙයටයි පටිච්ච වෙන්නේ. පටිච්ච වීම හේතුව ඒකේ ඵලය සම්බන්ධතාවයක්, සමුදය, ධර්මයක්, සංචේතන පාත්තල සම්බන්ධයක් ඇතිවේ. මේක තේරුම් ගන්න පුද්ගලයේ අර ප්‍රිය අප්‍රිය දෙකම සිඳ පිරි සිඳ දකින්න පුළුවන්කම ලැබෙනවා. පිරි සිඳ දකින්න පිරි අපිරි දෙකම සිඳ දකින්න පුළුවන් වෙනකම් ඒ පුද්ගලයාට දුක්ඛාර සත්‍ය තේරුම් ගන්න බෑ. ඒ පුද්ගලයා දුක්ඛේ අඥාන. එනිසා යම්කිසි ධම්මචක්කපවත්තන සූත්‍රයේ මේ සියලු කරුණු තියෙනවා. අර දුක්ඛාර සත්‍ය විග්‍රහ කළා ඉදම්පි දුක් ඉදම් යම් ආකාරයට ඉදම්පි ඉදං කෝපන භික්කවේ දුක්ඛ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛා පියේහි විප්පයෝගෝ දුක්ඛා අපියේහි සම්පයෝගෝ දුක්ඛා යම්පි ඉච්ඡන්න ලබති තම්පි දුක්ඛා සංකිට්ඨේන පංච උපාදානකන්දා දුක්ඛා. මම මේ දැන් සන්දේශනාව හැටියට මේ පැයක් තුල දේශනා කරපු ධර්මය ඔය ගාථාවේ තියෙන සියලු දේ. ඒ වගේම සමුදය ගාථාවේ තියෙන සියලු දේ. යයන් තන්නා පෝනෝ භවිකා තත්‍ර අභිනන්දනි කාම විමේත කාම තන්නා භව තන්නා විභව තන්නා. මේ කිව්වේ අර පෘථග්ජන පුද්ගලයෙක් ක්‍රියාත්මක කරන අවිද්‍යාවෙන් කටයුතු දෙකක් තමයි මේ දුකට හේතුව නොදැනීමත් දුක සම්බන්ධතාවය අලුතෙන් ඇතිවන ආකාරය නොදැකීමත් තමයි අර දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥාන. මේක නිවැරදිව අහලා දැනගත්තොත් ඒ පුද්ගලයා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං. දුක්ඛේ ඥානං කියන්නේ පරිඤ්ඤාතං පරිඤ්ඤය පරිඤ්ඤාතන්ති. දුක්ඛ සමුදය කියන්නේ පහතබ්බංච පහිනං පහියා යන්ති. මේ දෙක තේරුම් ගත්ත කෙනෙකුට පමණයි මේ සමුදය නිරෝධ කරන්න පුළුවන්කම තියෙන්නේ. සමුදය දැක්කොත් නැත්නම් ධම්මෝ සම්දිට්ඨිකෝ වීම නොදැක්කොත් සම්බන්ධයක් අලුතෙන් ඇති වෙන්නේ අර ප්‍රියාප්‍රිය දේ නිසා. ඒ නිසා මේ පුද්ගලයා අර අනරිය පරිශ්‍රණයක් කරනවා. ඒක නිසා මේ චතු අරිය සත්‍ය කියන්නේ මේ රිය ගමන දිගින් දිගටම අපි නැවත නැවතත් ඉපදී ඉපදී මැරි මැරි මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන දේවල් අපිම හදාගන්නේ නිර්මාණය කරගන්නේ සකස් කරගන්නේ මෙන්න මේ ප්‍රිය දේට ඇලීමත් අප්‍රිය දේට ගැටීමත් ප්‍රියා ප්‍රියාතර වැරදිසේ මැනීමත් නිසා. ඉතින් ඒකම තමයි මේ චතු අරිය සත්‍ය හැටියට දුක්ඛ අරිය සත්‍ය සමුදය අරිය සත්‍ය හැටියට තේරුම් කළ දුන්නේ. මේ චතු අරිය සත්‍යෙන් ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ ප්‍රායෝගිකව සමුදය දැකලා සමුදය නිරෝධ කිරීම. සමුදය දකින්න බෑ දුක්ඛේ ඥානං එහෙම නැත්නම් පරිඥාතං පරිඤ්ඤය වෙනකම් සමුදය කරන්නෙත් නෑ දකින්නෙත් නෑ තේරුම් ගන්නත් බෑ. ඉතින් ඒක නිසා මේ චතු අරිය සත්‍ය කියන එක මේ අපි මාගදී භාෂාවෙන් ඇහුවට මේක අද වැරදි වචනයක් චතුරාර්ය සත්‍ය කියලා අපි සිංහල භාෂාවට අදාරගෙන තිබුණට බුද්ධ දේශනාවේ මාගදී භාෂාවේ තියෙන්නේ චතු කියන්නේ හතර, අරිය කියන්නේ රිය ගමන අවසන් කරන අත්තරින පරම සත්‍ය හතර තමයි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. මෙහෙම හතරක් කිව්වට මේකේ තියෙන්නේ ප්‍රායෝගිකව දෙකයි. සමුදය නිරෝධ කිරීම, සන්ධි විසන්ධි කිරීම, සංකාර විසංකාරී කිරීම, සංවට්ඨ විවට්ඨ කිරීම සමුදය නිරෝධ කිරීම. වෙන මොකක්වත් නැහැ. ඒ නිසා සං දකින්නටකල් කෙනෙකුට මේ ප්‍රියා ප්‍රියා දෙක අතර වෙනස තේරුම් ගන්න පුළංකමක් නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ එකයි හරියි. මොකද්ද මට පොඩ්ඩක් ඇහෙන්නේ නැහැ පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා කියන්න ඕනේ. ඔව් දැන් සිල් සමාදන් වෙනවා කියන එකේ තේරුම තමන්ටම තමන්ම පොරොන්දු වෙනවා මම මේ දෙයින් විරමණි. විරමණි කියන්නේ මොකද? විරමණය. විරමණය කියන්නේ වෙන්වීම, වැළකීම. අපි උදේ රැයින් 15ක පෝය දවසක මේ 15ක පෝය දවස කියන එකත් මේ ලුණටික් ලුණා කියන මනසේ යම් පිරිසිදු බවක් ඇති කරගන්නත් එහෙම නැත්නම් අනිත් පැත්තේටත් වැදගත් දෙයක්. ඒකයි මේක පෝය දවස් කිව්වේ. මේ පොය දවස් කියන එකෙත් වැදගත්කමක් තියෙනවා. අපි උදේ රැයින් පන්සලට ගිහිල්ලා සුදු රෙද්දකුත් සමහර විට ඇඳගෙන බාහිර වශයෙන් එක සුදු තියලා අපි පන්සලේ හාමුදුරුවෝ කියවන වාක්‍ය ටිකක් කියලා සිල් සමාදන්. මේ සිල් කාගෙන්වත් ගන්නත් බෑ, කාටවත් දෙන්නත් බෑ. තියෙන්නේ සංවරත්. හැබැයි මේක චාරිත්‍රයක්, වාට්‍යයක්, බුදුහාමුදුරුවන්ගේ දෙයක් නෙමේ. බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා අර මහා මායා දේවියත් බෝසත් ලදරුවා කුසෙට ආවට ආව අවස්ථාවෙත් මේ සිල් සමාදන් වෙලා හිටියා කියලා. උපෝසත සීලය සමාදන්. ඉතින් ඒක නිසා අදත් අපේ පින්වත් පිරිස යම් ආකාරයක චාරිත්‍රයක් වාරිත්‍රයක් ඉටු කරගන්න සිල් සමාදන්. ඒක නරක දෙයක් නෙමෙයි. ඒක හොඳයි. ඒක චාරිත්‍ර වාරිත්‍රය ඉටු කර ගැනීම හොඳ වෙන්නේ අපි ඒකෙන් වෙන් වී වැළකී වේරමණී ඉෂ්ට කළොත්. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ විරමණය වැළකීම තාවකාලිකව උදේ 6ට හරි 7ට හරි සිල් අරගෙන හවස 5ට 6ට සිල් පවාරණය කර ගැනීමක් සම්මතයෙන් තියෙනවා. ඒ පැය ගන්නට අපි වේරමණී වැළකුණාට අර ඊට සිල් පවාරණය වෙලා ගෙදර යනකොට හෝ එක්ක අර උදේ සිල් අරගෙන පැයකට දෙකකට පස්සේ හෝ අර ඇහැකන්නාසය දිවකයමන අසංවර වුණොත් අර සිල්පදය කැඩෙනවා. අර අසංවර තත්ත්වයට පත් වුණාම අර සිල්ගත් සිල් නොගත් එකට වඩා යම් කිසි ආකාරයක ණය වෙනවා. දැන් ඒ සිල්ගත් ඇත්තන්ට අර තවත් සැදැහැවත් පින්වත්නු දානමාන අප උපස්ථාන මේ වගේ දේවල් කරනවා. එතකොට ඒ අය බලාපොරොත්තු වෙන්නේ මේ අයට යහපත් තුන් සිත පහදාගෙන දාන වේලක් දීලා පින්කමක් කරගන්න. නමුත් ඒ අයගේ හිත පිරිසිදු නම් ඒ අය පින්කමක් කරගන්නවා. නමුත් මේ උදේ සිල් සමාදන් වූ අය යම් ආකාරයකට අර ඒකෙන් වැළකී විරමණය වේරමණී නොකළ අසංවර වුණොත් ඇය කණනාසය දියකයි මන හයම අසංවර වුණොත් එතෙන්දි ණයවීමක් ණය දෙගුණකින් තුන් ගුණයකින් හතර ගුණයකින් වැඩි. නමුත් අර සිල් නොගත් කෙනෙකුට වඩා හොඳයි මෙහෙම සිල් අරගෙන ඒ මොහොතෙම ඒ සීලේ කඩා ගන අසංවර වීම අර පාපයා කුසලය දෙගුණ වෙනවා. ඉතින් ඒක නිසා දැන් අපි සිල් ගත යුත්තේ හොඳට තේරුම් ගන්න ඕන අපේ ඇහැකණනාසය දිවකය මන සංවර කරගන්න. එහෙම බැරි නම් අපි සිල් නොගෙන ඉන්න ඕන. ඉතින් ඒක නිසා සිල් අරගන්නවා නම් අපි ඒක අදිෂ්ඨානයක් කරගෙන මේ කාලය තුල හරි අපේ ඇහැ කන නාසය දිවකය මන සංවර කරගන්නවා කියන චේතනාවක් ඇතුව සිල් ගන්නවා. ඉතින් ඒක නිසා අද නිකන් මේක සම්මතයක් චාරිත්‍රයක් වාරිත්‍රයක් පමණයි. බුදුහාමුදුරුව මේක ඉතාම පැහැදිලිව විග්‍රහ කළා පටිසම්භිදාමක්ක ප්‍රකරණේ සීල විසුද්ධිය තියෙන තැන. මෙතෙන්දි අපි මේ නිවනට උපකාර වන ආකාරයට නම් මෙතෙන්දි මේ කායේන සංවරෝ වාචාය සංවරෝ මනසා සංවරෝ කියන තුනම තියෙන්න ඕන. එක සංවරට්ටේන සීලං. එහෙම නැත්නම් ඒක චාරිත්‍රයක් වාරිත්‍රයක් හැටියට අර යං සමාදානං තං වත. වත පූර්ණය කරගන්න සමාදන් වීම සීලබ්බත පරාමාසයටයි අහුවෙන්නේ. ඉතින් ඒක නිසා පංචිල් ගැනීම හොඳයි චාරිත්‍රයක් හැටියට, අටසිල් ගැනීම හොඳයි චාරිත්‍රයක් වාරිත්‍රයක් හැටියට, දසසිල් ගැනීම හොඳයි චාරිත්‍රයක් වාරිත්‍රයක් හැටියට, සාමනීර සිල් උපසම්පදා සිල් කියලා සම්මතයෙන් ගන්න දේත් හොඳයි යහපත් පැවැත්ම හොඳ කරගන්නවා. හැබැයි නිවනට කිසිසේත්ම සිල් සමාදන් වීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුව පැහැදිලිව කිව්වා නහි සීල වතං හෝති අට්ඨකරා තීන පදා සම්බුද්ධේන ප්‍රකාශිත. බුදු කෙනෙක් බුදු වෙන්නේ බුද්ධත්වයට පත් වෙලා කියා දෙන්නේ සිල් වතක් ගන්න නෙමේ, සීලබ්බත පරාමාසයට අහුවෙන වැඩ කරන්න නෙමේ. බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා කියා දෙන්නේ මේ අට්ඨකරා තීන පදා නම් වූ අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් අරගෙන නිච්ච සුඛ අත්ථ කියන වැරදි දේ හිතෙන් අයින් කරලා නිබ්බිදා කියන තත්වයටපත් වෙන්න පාර පියවර මග. ඉතින් ඒක නිසා සම්මතයෙන් පංචසිල් ගැනීම, අටසිල් ගැනීම, දසසිල් ගැනීම, සාමනීර සිල් උපසම්පජ්ජ විහෙරති කියන උපසම්පදා සිල් සමාදන් වීමේ වරදක් නැහැ, පාපයක් අකුසලයක් නැහැ. හැබැයි නිවනට කිසිසේත්ම සිල්වතක් උපකාර වෙන්නේ සිල් නොගත්තත් සමාදන් නොවුනත් තමන්ගේ ඉන්ද්‍රියයන් හය, තමන්ගේ පාලනයේ තියෙන ඇකන්නාසය දිවකය මන කියන හය සංවර කරගන්න පුළුවන් වුණා නම් අර සිල් සමාදන් වූ සිල්ගත් පුද්ගලයාට වඩා කෝටියක් සංවර සීලයෙන් ඒ සිල් සමාදන් නොවූ පුද්ගලයා ධර්මයේ හැසිරෙනවා, මගඵල ලබන්නට සුදුසුකම් ලබනවා. ඉතින් ඒක නිසා මුළු ජීවිත කාලය තුලම අපේ ගෞතම බුදුපියාණන් වහන්සේ අවුරුදු 45ක් හිටියා, බොහොම විශාල පිරිසකට ධර්මයේ දේශනා කළා. ත්‍රිපිටකයේ කොතනවත් කත්මන පන්සිල් හෝ අටසිල් හෝ දසසිල් හෝ වෙනත් සාමනීර සීලයක් හෝ උපසම්පදා සීලයක් හෝ සමාදන් කරවල ඊට පස්සේ මේ ධර්මය දේශනා කිරීමක්. නමුත් දැන් මේ වනිට ආගමේ එක අනිත් පැත්ත ගහගෙන තියෙනවා. ඒක හැබැයි හොඳයි චාරිත්‍රයක් වාරිත්‍රයක් හැටියට. මොකද නිවන් දකින්නට කටයුතු කළ නොහැකි පුද්ගලයෙකුටත් මේ අඩු වශයෙන් පන්සිල්වත් රැක්කොත් ඒක යම් යහපතක්, සිතක් ශාන්තියක්, සමාජයටත් තමන්ටත් යහපතක්, චාරිත්‍රයක් පාරිත්‍රයක් පූර්ණ. ඉතින් ඒක නිසා මේ සිල් සමාදන් වීම කියන එක බුද්ධ දේශනා විදයක් නෙමේ. ඒක බුදුහාමුදුරන්ටත් පෙර ඉඳන් අර මහා සම්මත රජුරුවන්ගේ කාලේ ඉඳන්ම මේ සිල් සමාදන් වීම පැවතුණා කියලා මහාවංශේ පැහැදිලිව තියෙනවා. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නේ මිනිසුන්ට සිල්වතක් සමාදන් කරවන්න උගන්වන්න නෙමේ, මේ අනිච්ච දුක්ඛානාත්ත තේරුම් අරගෙන නිච්ච සුඛාත්ත කියන වැරදි දේ හිතෙන් අයින් කරලා නිබ්බිදා විරාගා නිරෝධා පටිනිසග්ගා කියන දේ තේරුම් කරලා නෑ. අදුක්කම අසුක ප්‍රිය අප්‍රිය දෙක අතර අපි මැනීම උපේක්ඛාව නෙමෙයි. උපේක්ඛා කියන වචනේ තේරුම රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මැනීමෙන් තොර. එතකොට අර මනිනවනම් ප්‍රියාප්‍රිය අතර ඒක උපේක්ඛාව නෙමෙයි. ඒක අදුක්කම අසුක. එනිසා මේ බුද්ධ දේශනාවේ තියෙනවා ඕනේ නම් ඕනේ කෙනෙකුට බලන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා, චූලහත්තිපදෝපම සූත්‍රයේ තියෙනවා, බුදුහාමුදුරුවෝ දේශනා කරපදාල තවත් ගැඹුරු සූත්‍ර ධර්ම සියල්ලකෙම තියෙනවා. චචක්ක සූත්‍රයේ මේ ආමිෂ වේදනාවන් තුනක් තියෙනවා. සුඛ ආමිෂ වේදනාව, දුක් ආමිෂ වේදනාව, අදුක්කම අසුක ආමිෂ වේදනාව. ඒ වගේම නිරාමිෂ වේදනා තුනක් තියෙනවා. අර සුඛ නිරාමිෂ එක අර වේගෙන් වේදනාවෙන් තොර වේදිතයි. ඒ සුඛ සුව බව තියෙනවා, නමුත් ඒ දිගේ රවුම් ගහන්න පිනව පිනව ඒ සුවය ආස්වාදනය කරන්න සංචේතනා පවත්තන්න. ඒ නිසා ඒක වේදිතයි, අර රාගයෙන් තොරයි. ඒ වගේම දුක තියෙනවා, බිඳවා බිඳවා ආමිෂයට හරවන්න ඒක හිතෙන් යථාපරිදි තේරුම් අරගෙන ඒක නිරාමිෂ තත්ත්වයට පත් කර ගැනීම අවේදිතයි. ඒ අනුව ද්වේෂයෙන් තොර, තරහ වෛර ක්‍රෝධ ඊර්ෂ්‍යා එන්නේ නැහැ. ඒ වගේම දෙක අතර ප්‍රියාප්‍රිය දෙක අතර මැනීමක්, සංසන්දනය කිරීමක්, සැසඳීමක් නැහැ. ඒ නිසා ඒක අදුක්කම අසුකෙන් තොරයි. මේ තුනේම එකතුව රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර කියන තත්වයන් තුනම එකතු කරුණා නම්, එකතු වුණා නම් හිතේ අන්න එතන හිතේ උපේක්ඛා කියන தත්වය පත් වෙනවා. එනිසා මේ උපේක්ඛා කියන එක ත්‍රිපරිවට්ටයක් තියෙනවා. මේකත් තේරුම් ගන්න ඕනේ. අර අපේක්ෂාවක් තියෙනවා නම් ඒක ලෝභ දේශ මොහ සහිත වූ සිතක්. ඒක සාපේක්ෂාන. ඒක සාපේක්ෂව නම් එතන තියෙනවා අලෝභාදේශ අමෝහ චිතක්. උපේක්ඛාණං ඒ සිත ලෝභෙන් තොරයි, ද්වේෂෙන් තොරයි, මෝහෙන් තොරයි, නිවනට උපකාරක සිතක්. ඉතින් ඒක නිසා මේක මේ මාගදී භාෂාවේ තියෙන්නේ අර අපේක්ෂා කියන්නේ බලාපොරොත්තු, සාපේක්ෂ කියන්නේ මැනීම, අදුක්කම අසුක, අපේක්ඛා කියන්නේ උපේක්ඛා කියන්නේ රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර. මෙතෙන්දී තවත් හුඟක් දේවල් තියෙනවා. මේක සමහරට මේ දවසම මේ පිළිබඳව මේ උපේක්ඛා කියන බුද්ධ දේශනාවේ වචනය පිළිබඳව දවසම දේශනා කළත් ඉවර වෙන්නේ. බුදු කෙනෙක් මගපල්ලාභියේ මේ සංඛාර උපේක්ඛා ඥානය ලබන්නු. සංඛාර උපේක්ඛා ඥානය ලැබුවා නම් ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ, ඒ සමග්ගෝ විමුක්තියාගෙන විසුද්ධියාගෙන තත්ත්වයටපත්. එනිසා හැම කෙනෙක්ම අනිච්ච දුක්ඛ අනත්ත තේරුම් ගැනීමෙනුයි සංඛාර උපේක්ඛා ඥානය ලබන්නේ. අනිච්ච දුක්ඛ අනත්ත නිවැරදිව තේරුම් අරගෙන නිච්ච සුඛ අත්ත හිතෙන් අයින් කරලා නිබ්බිදා කියන තත්ත්වයට පත් වෙන තාක්කල් යමෙක් අර සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනත්තාති තේරුම් ගත්තා වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා සංඛාර උපේක්ෂා ඥානය ඇති කරගත්ත යුත්තේ තමන්. තමන් ප්‍රියමනාප දෙයකට ඇලෙනවා නම් ඒක සංඛාරයක්, ඒක සංඛාර උපේක්ෂාවක් නෙමෙයි, අපේක්ෂාවක්. ඒ වගේම අප්‍රිය මිහිරි අමිහිරි දෙයකට ගැටෙනවා නම්, ඒ වගේම ප්‍රිය අප්‍රිය දෙක අතර තමන්ගේ හිතෙන් මනිනවා නම්, සසඳනවා නම්, එතනත් වැරදි, එක උපේක්ඛාව නෙමෙයි. නිසා මේ උපේක්ඛා කියන එක මේක තව හුඟක් විග්‍රහ කරන්න තියෙනවා. මේ උපේක්ඛාවේ බුද්ධ දේශනාවේ ගේහ සිතං උපේක්ඛා, නික්කම්ම උපේක්ඛා, සේක උපේක්ඛා, අසේක උපේක්ඛා, න සේක උපේක්ඛා හැටියට පියවර පහක් තියෙනවා. අරහතුන් වහන්සේගේ සිත න සේක උපේක්ඛා, එමුණනම් අරිය උපේක්ඛා, ඒක කිසි දවසක නොසෙල්වෙන නොකැඩෙන අකුප්පාචේ ප්‍රඥා විමුක්තිය චේතෝ විමුක්තිය නිසා ඇතිවන උපරිම උපේක්ඛා වක්. එයනුව තම අර පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති කියන තත්ත්වයට මහා මංගල සූත්‍රයේ අවසාන තත්ත්වය. ඉතින් ඒක නිසා මේ උපේක්ඛාසිත පූර්ණ වීම තමයි නිවන මගපලය. දැන් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා බොජ්ජංග ධර්මෝලත් අර සතිබොජ්ජංගයෙන් පටන් අරගෙන අවසන් වෙන්නේ උපේක්ඛා බොජ්ජංග. අර පාරමිතා සූත්‍ර වලත් අවසාන පාරමිතාව හැටියට උපේක්ඛා පාරමිකාව තියෙන එක අපි බුද්ධ දේශනාවටයක් නොවුනත් ඒක උපේක්ඛා පාරමිතාව හැටියට. එනිසා මේ උපේක්ඛා කියන තත්වය පූර්ණ වෙන්නේ මගඵලලාභී අරහතුන් වහන්සේ කෙනෙකුගේ හිතේ. හැබැයි ඕන පෘථග්ජන පුද්ගලයෙකුටත් හිතේ ගේහසිතං උපේක්ඛා කියන තත්වයට හිත පිරිසිදු කරගත්ත හැකි. ඒක හොඳ. ඇහෙන්නේ නෑ මොකවත්. අනික් අයටත් ඇහෙන්න, මටත් ඇහෙන්න කියන්න. ඔහොම ඉඳන් කියන්න කමන්න. ඔව්. නෑ, ඒක පස්සේ හදාගත්ත එකක්. බුදුහාමුදුරුවන්ගේ ත්‍රිසික්ඛාව ප්‍රඥා ශාසනය මුල් කොටගත්, ඊට පස්සේ සීලය, සංවර සීලය දෙවනකොට තුන්වෙනුව භාවනාවෙන් පූර්ණ කරගත යුතු දෙයක්. දැන් ඊට පස්සේ ආගමක් වෙනකොට මේක සීල සමාධි ප්‍රඥා කියලා ගත්තා. නමුත් ඊට පස්සේ බුද්ධාගම ආවට පස්සේ ත්‍රිසික්ඛා සහමුලින්ම වෙනස් කරගෙන අද වෙනකොට මොනවද තියෙන්නේ? අද වෙනකොට බුද්ධාගමේ තියෙන ඔය තුනම වෙනස් කළා. මොකද්ද? දාන, සීල, භාව, ප්‍රඥා නැහැ. ප්‍රඥාව සාමුලින්ම අයින් කළා, කපලා දාලා. දැන් තියෙන්නේ බුද්ධ ඥානවල පළවෙනි එක මොකද්ද? සෝතාවදානී පඤ්ඤා සුතමේ. දසනේන සම්පන්න වෙන්න දැන් සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ තියෙන්නේ පළවෙනි එක මොකද්ද? ප්‍රඥාව දසනේන සම්පන්න. දසනීය පහතබ්බා. එනිසා දැක්ම දෘෂ්ටිය පිරිසිදු කර නොගෙන සීලය පිහිටන්න බෑ අර සංවර තත්ත්වයට පත් වෙන්න. ඉතින් ඒක නිසා මුල් බුදු දහමේ ප්‍රඥාව කියන එක එහෙම නැත්නම් ධම්මචක්කුං උදපාදි ධම්මස පැදීම පළවෙනි එක ධම්මස පැදුනාට පස්සේ ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි අලෝකෝ උදපාදි වෙන්නේ ඉතින් ඒක නිසා ආගම වෙනකොට පස්සේ මේ සීලය මුල් කරගත්ත ඊට පස්සේ භාවනාව සමාධිය ඊට පස්සේ ප්‍රඥාව දැම්. නමුත් ප්‍රඥාව බුද්ධ දේශනාවේ හැම තැනකම ගැඹුරින් බැලුවොත් ඕනම තැනක ඕනම සූත්‍රයක මේ යම් කිසි ප්‍රඥාවක් එන්න ඕන සද්දස්ස කුල බුද්දස්ස වෙන්න. එහෙම නැත්නම් කිසි කෙනෙකුට සීලය සමාදානයක් විතර. සීලය චාරිත්‍රයක් වාරිත්‍රයක් හැටියට ලෝකෙ හොඳට පවත්වගෙන යන්න යහපත් වෙන්න පුළුවන් දෙයක්. ඒකයි වෙනස. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවේ ත්‍රිසික්ඛා ප්‍රඥා සීල සමාධි. බුද්ධ ආගමේ පස්සේ සීල සමාධි ප්‍රඥා කරගත්තා. ඊට පස්සේ බුද්ධ ආගම මහායාන බුද්ධ ආගමට ආවම දාන සීල භාවනා කියලා ත්‍රිසික්ඛා වෙනස් කළා. තුනම එකටම හට ගන්නවා. මං උදාහරණ ඔන්නම් 10ක් වුණත් කියන්න. ඔව් අපි හිතමු ඔන්න මේ පින්වතුන්ට දැන් මොන හරි කේක් කෑල්ලක් දුන්න කන්න. දැන් කේක් කෑල්ලක් දුන්න දැන් මේ දාන මේ ධර්ම දාන මේ පින්කමෙන් පස්සේ කේක් කෑල්ලක් දුන්න කියමුකෝ කන්න. දැන් මේක කටක් කෑව ගමම්ම කටට ගත්ත ගමම්ම මේ කේක් කෑල්ල ඊට පස්සේ මීට පෙර මේ ජීවිත කාලය තුල කෑව සියලුම කේක්වල අර අත්දැකීම් එක්කලා මොකද කරන්නේ? සංසන්දනය කළා මනිනවා. මැනලා අපි එක ඉබේම ස්වභාවයෙන්ම වෙනවා. මැනලා මේ කේක් කෑල්ල මීට පෙර කෑපු කේක්වලට වඩා හොඳනම් දිවට රස ලැබෙන ආකාරයට තමන්ගේ දිවෙන් මනින්න පුළුවන් ආකාරයට හොඳනම් මේ කේක් කෑල්ලට රාගයක් ඇති වෙනවා. මීට පෙර කාපු අර කේක් කෑලි සියල්ලට දෙවෙනි වේශයක්. තරහක් නෙමෙයි. මොකද ඇති වෙන්නේ? දෙවෙනි වේශයක් කියන ද්වේෂයක් ඇති වෙනවා. තුනම එකට එනවා මැනීම, රාගය, ද්වේෂය. දැන් මේක හැම දෙයකටම ඇති වෙනවා. අපි හිතමු අපි පාරේ යනවා. පාරේ යනකොට ගියේ කැටියට අපි ඔන්න එකපාරට පාරේ යනකොට පාරයිනේ අලුතෙන් ගයක් හදලා ගේට්ටුවක් හදලා තියෙනවා. මේ ගේට්ටුව දැක්ක එකපාරට. ගේට්ටුව දැක්ක හැටියෙම තමන්ගේ ඇහෙන් මේ ගේට්ටුව දැක්කහම දැන් ওই ගේට්ටුව කායි ගේට්ටුවත් එක්කද සංසන්දනය කරන්නේ? තමන්ගේ ගෙදර තමන්ගේ ගේට්ටුවත් එක්ක සංසන්දනය කරනවා මයින්නෝ. තමන්ගේ ගේට්ටුව මේ ගේට්ටුවට වඩා බාලනම් හොඳ නැත්නම් මේ ගේට්ටුවට රාගයක් ඇති වෙනවා. තමන්ගේ ගේට්ටුවට ද්වේෂයක් ඇති. දැන් අපි පාරේ යනකොට ඇහෙන් දැක්කා කවුරු හරි පුද්ගලයෙක් ඇඳුමක් ඇඳගෙන යනවා. කායිගේ ඇඳුමත් එක්ක සංසන්දනය කරන්නේ? තමන්ගේ ඇඳුම. දැන් අපි අහනවා ඔය රූපවාහිනියක මොක හරි ඔය ඇහෙන් කනෙන් නාසයට ඔය දිවට මනට අරමුණු වන සියලු දේ රූප සබ්බං රූපං. මනින්නේ කායේ අර කූඤ්ඤ මැද ගහන්නේ කාගේ කූඤ්ඤද? මම කියන කූඤ්ඤ මහල මේ කූඤ්ඤ එක්කලයි මනින්නේ. ඒක නිසා අර ඔතෙන්දිම මනීම කියන මානය මෝහය තියන ආකල් ඒ පුද්ගලයා ඇහැ කන නාසය දිවකය මන හයට මාරමුණුන සියලු අරමුණු අර තමන්ගෙ දේවලුත් එක් කලා තමන් උපාධානය කරගත්ත දේවලුත් එක්ක තමන්ගේ දැනීමත් එක්ක තමන්ගේ තත්ත්වයත් එක්ක සංසන්ධනය කරලා මනිනවා. අපි කවුරු හරි පිළිබඳව දැක්කත් අපි හිතමුක කවුරු හරි උපාධියක් ගත්ත කියලා කාය උපාධියත් එක්කද සංසන්ධනය කරන්නේ? තමන් මේ සියලු දේ අපි දන්නේ නැතුවට අපි නොසිතුවට ඔතෙන්දී රාගය ද්වේෂය මෝහය තුනම සියුම් විදිහට තමන් තුළ ඇති වෙනවා. හැබැයි එකක් අවසාන වශයෙන් බලවත් වෙනවා. එකයි වෙන්නේ. කපල දැම්මොත් තුනම එකටම කැපෙනවා. ඒකත් වැදගත්. කපල දාන්න පුළුවන් නම් මොකද්ද කපල දාන්න පුළුවන් වෙන්න ඕන? මෝහය, මානෙ. අර මැනීම නොකළොත් ආයි කොතෙන්ද දෙන්නේ අර ප්‍රශ්නේ? උපේක්ඛාව. දැන් උපේක්ඛාවක් තියෙනවා නම් අපි පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්ස න කම්පති. කම්පණේ වෙන්නේ නැහැ. අපි මනින්නේ නැහැ. එමනම් උපේක්ෂිතක් තියෙන පුද්ගලය අර තමන්ගේ දෙයි අනුන්ගේ දෙයි මනින්න යන්නේ. ඒක නිසා රාගයෙන් තොරයි, ද්වේෂයෙන් තොරයි, මෝහයෙන් තොරයි. ඒ නිසා ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, මුලා වෙන්නෙත් නැහැ. අර බැමි තුන, අනුසය තුන සකස් වෙන්නෙත් නැහැ. එතනම නිවන. ඉතින් ඒක නිසා මේක තුනම එකටම උපදිනවා. උපදිනකොට කැපෙනකොට තුනම එකටම කැපෙනවා. මේක මේ දෙපාරකට තුන් පාරකට කපන එකක් නෙමෙයි. රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය නිබ්බාණං කිව්වේ තුන් පාරකට කපන්න බෑ. හැබැයි පියවර හතරකට කපන්න ඕන. පළමුවෙන් කපේ යුත්තේ තමන්ගේ වැරදි දැක්ම, දෘෂ්ටිය, ආකල්පය, තමන්ගේ කෝධුව, මිම්ම, මානය තමයි ඉස්සෙල්ලම වෙනස් කරගන්න ඕන. ඒක තමයි සෝතාපට්ටි ඵලය කිව්වේ. දෙවනුවට කාමරාග පට්ටි හැටියට තමන්ගේ අර ඕලාරික වශයෙන් සියුම්මේ ඇහැට කන්ට නාසයට දිවට කයට කියන පහට අරමුණු වන දේවල්, තුන්වෙනි අනාගාමී ඵලෙදි මේ කාමරාග පටික, අවසාන වශයෙන් තමයි අර මානිය, අර අස්මිමානිය සාමුලින්ම කැපුවාම රූපරාග, රූපරාග, මාන, උද්දච්ච, අවිද්‍යා පහම කැපිලා යනවා. මෙතෙන්දී ඒ පියවර හතරකට කපන්න ඕන රාග විරාග කරයි. එතෙන්දී උපේක්ඛාව තමයි ඔය හතර අවස්ථාවේදීම පූර්ණ වෙන්නේ. එනිසා කැපෙනවා නම් තුනම කැපෙනවා, උපදිනවා නම් තුනම එකවරම උපදිනවා. නැතුව මේ තුන්වරක් එහෙම කපන්නත් බෑ, උපදින්නෙත් නැහැ. මේක තේරුම් ගත යුතුද? දැන් මෙහෙමයි. දැන් මේ මහත්තයාගේ ප්‍රශ්නය, දැන් නිවන් මඟ පූර්ණය කරගන්නට නම් පළමු කොටම බණ අහලා දසනේන පහතබ්බා කියන සෝතාපට්ටි ඵලයට පත් වෙන්න ඕන. දැන් මෙහෙම දෙන්නෙක් ඉන්නවා, ඒ දෙන්න සෝතාපට්ටි ඵලයට පත් නොවි සියලු මඟඵල සාක්ෂාත් කරගන්න පුළුවන්. අනික් සියලුම දෙනාට සෝතාපට්ටි ඵලයට පත් වෙන්න නම්, සෝත ආපන්න වෙන්න නම් මේ උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය, පරම පවිත්‍ර සිරිසත් ධර්මය ශ්‍රවණය කරලා, යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරලා ධම්මානුගම්ම පටිපදාවේ ඇති සෝතාපට්ටිංගතර පූර්ණ කරන දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නට සෝතාපට්ටි ඵලයට පත් වෙන්න ඕනේ නැහැ. අරහත් ඵලයම පූර්ණ වෙනවා. ඒ තමා අර පර උපදේශ රහිතවම අනුන්ගේ උපදේශක් වන කනට නොයසහම පරප්‍රත්‍ය නොලබාම ලෞතුරා බුද්ධත්වයට පත්වෙන ලෞතුරා බුදුපියාණන් වහන්සේටත් එවගේම අබුද්ධෝත්පාද කාලයක මගපල අරහත්ත්වයට පත්වෙන පච්චේක බුද්ධත්වයට පත්වෙන බුදුහාමුදුරුවන්ටත් කිසිම කෙනෙකුගෙන් තාම්සන ජාතිකය මේකයි තියෙන්නේ කිසිම කෙනෙකුගෙන් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබන්නට පුළුවන් ලෝකේ නැහැ. දැන් ලෞතරා බුදු පියාණන් වහන්සේ කෙනෙක් බුද්ධත්වයට පත් වුණ ගමන්ම මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා දෙන එහෙම නැත්නම් මේ කළු ධර්ම හැටියටත් කුසල ධම්ම හැටියටත් කියන දෙකම කුසලං පජානාති අකුසලං පජානාති කුසල මූලං පජානාති අකුසල මූලං පජානාති මේ හතර පැත්තම කියා දෙනකොට අන්න අපිට කන්නට ඇහිලා පරතෝගෝෂය ප්‍රත්‍ය ලැබලා සෝතාවදානී පඤ්ඤා සුතම ඥානෙ ලැබලා සෝත ආපන්න වෙනවා. ඉතින් ඒක නිසා ලෞතරා බුදු කෙනෙකුටත් පච්චේක බුදු කෙනෙකුටත් විතරයි මේ පරප්‍රත්‍ය රහිතව අනුන්ගෙන් බණ නොඅසා මගපලක් ලබන්න පුළුවන් වෙන්නේ අරහත් ඵලයට පත් වෙන්නේ. නමුත් අරහත් බුද්ධ ත්‍ත්වයෙන් නිවන් සාක්ෂාත් කරගන්නේ කෝටි ප්‍රකෝටි ගාණ දෙන්නයි. එක්කෙනයි ලෞතරා බුද්ධ, තවත් එක්කෙනෙක් අබුද්ධෝත්පාද කාලික පච්චේක බුද්ධ. ඒ දෙන්නට බණ අහන්න ලැබෙන්නේ නැහැ. බණ අහන්න හැකියාවකුත් නැහැ, ලැබෙන්නේ නැහැ. කවුරුත් බණ දන්නේ නැහැ. බණ කියන්නේ භව නසන. රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතෙන් නසා උදුරා ඝාතනය කළා අයින් කිරීම තමයි බණ. ඉතින් ඒක නිසා දැන් අපිට මේ කාලේ ලෞතරා බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ බුද්ධ ශාසනයේ පවතින තාක්කල් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ ඒ ලෞතරා බුදු පියාණන් වහන්සේ දේශනා කරපු මේ පිළිවෙත පරියාප්ති ධර්මය අහලා, අපේ කණෙන් අහලා අපි සුතමේ ඥානය ලැබලා ඒ අනුව සුත්තාන පඤ්ඤා සංවරේ සීලමේ ඥානය ලැබලා භාවනාමේ ඥානයෙන් චින්තාමේ ඥානයෙන් මග්ගේ මග්ග ඥාන දර්ශනය ලැබීම. ඉතින් ඒක නිසා අරහත් බුද්ධ තත්වයෙන් බුද්ධත්වයට පත් වෙන, බුද්ධත්වය කියන්නේ භව උදුරා ගැනීම. රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරා ගැනීමයි බුද්ධ කියන්නේ, වෙන මොකක්වත් නෙමෙයි. මේ බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් අරහත් බුද්ධත්වයට අර කල්යාණ මිත්‍ර සම්පත්තියත් පරතෝගෝෂය ප්‍රත්‍යත් පරම පවිත්‍ර සීසත් ධර්මයක් ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් දෙක වෙන්කොට පෙන් වෙනස් ආකාරයට තේරුම් ගන්න පුළුවන් පුද්ගලයෙකුට පමණයි. දැන් තම තමන් මේ බණ ඇහුවාම කල්පනා කරන්න ඕන අපි යමක් වචනයක් කතා කරනකොට, ක්‍රියාවක් කරනකොට, සිතුවිල්ලක් හිතනකොට මේ කතා කරන වචනය, ක්‍රියා කරන ක්‍රියාව, සිතුවිල්ල අයිති වෙන්නේ අර සම්බන්ධයක් අලුතෙන් තණ්හාවක් උපාදානයක් සංසාර ගමනට බැඳෙන බැම්ම සකස් වෙන රාගය, ද්වේෂය, මෝහය සකස් වෙන ආකාරයටද, එහෙම නැත්නම් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් නිදහස් වෙලා ඉවත් වෙන විතරාගී, විතදේශී, විතමෝහී වන තත්ත්වයටද කියන එක තමන් තේරුම් ගන්න. ඒක තේරුම් ගත්තට පස්සේ තමයි අපිට අර නිවැරදි දෘෂ්ටියට පත් වෙලා සම්මාදිට්ඨිය කියන තත්ත්වයට පත් වෙන්නේ. ඒ අනුවයි සෝතාපට්ටි ඵලයට, චතුරාර්ය සත්‍ය අවබෝධ වීමට, සම්මාදිට්ඨියට, දසනේන සම්පන්න වීමට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා දසනේන සම්පන්න වීම තමයි ඕන කෙනෙකුට සැකයක් තියෙනවා නම් සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ බොහොම අනුක්‍රමික නිවැරදි පිළිවෙතක් බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙනවා. පළවෙනි පියවර දසනේන පහතබ්බා, දෙවෙනි පියවර සංවරේන පහතබ්බා, තුන්වෙනා පියවර ආදිවාසනා පහ තබ්බා, හතරවෙනි පියවර පරිවර්ජනා පහ තබ්බා, පස්වෙනි පියවර පටිසේවනා පහ තබ්බා, අධිවාසනා පහ තබ්බා, අවසාන පියවර භාවනීය පහ තබ්බා. අද ලංකාවේ භාවනා මධ්‍යස්ථානවල මේ දසනීන පහ තබ්බා නැතුව භාවනීය පහ තබ්බා කියන අවසාන පියවරට ගියාට ධ්‍යානයක් ලැබෙන්න පුළුවන්. නිවනට උපකාර වෙන ආර්ය ධ්‍යානයක් නෙමේ, අනාර්ය ධ්‍යානයක් ලැබෙනවා. බ්‍රහ්මත්වයට බ්‍රහ්මජාල සූත්‍රයේ දේශනා කර දැලට අහුවෙලා අසඤ්ඤ තලයට පත් වෙන්න පුළුවන්. බුදුහාමුදුරුව බුදු වෙන්න ඉස්සෙල්ලා මේ බෞද්ධා දමන ක්‍රමයක් මිනිස්සු දැනගත්තේ නැහැ. මිනිස්සු හිතුවේ නිවන කියන්නේ අර දීර්ඝායුෂ දේවනිකායකට පත් වෙලා බ්‍රහ්මත්වයට පත්වීම, බ්‍රහ්මදැලට අහුවීම. ඒ බ්‍රහ්මදැලට අහුවෙන අනාර්ය ධ්‍යානය තමයි අද ලංකාවේ මේ සම්මත සම්ප්‍රදායික සියලු භාවනා මධ්‍යස්ථානවල තියෙන්නේ. ඔය කසින පිරියම් කිරීම, හුලං ඇදීම් පිට කිරීම, පඩපිම්බීම හැකිලීම හෝ වෙන යම් වායෝ කසිනිය, පඨවී කසිනිය, ආපෝ කසිනිය හෝ තේජෝ කසිනිය, වර්ණ කසින, තව කසින තියෙනවා 30ක්. මේ සියලු කසිනයන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙරත් ලෝකෙ තිබුණා, අදත් තියෙනවා, අදත් මිනිසු කරනවා. හැබැයි කිසිම කෙනෙකුට, මිනිහෙකුට තමන් කළ යුතු කරණීය ධර්ම සහ නොකළ යුතු අකරණීය ධර්ම දෛනිකව වෙන්කොල්ල තේරුම් ගන්න බෑ. මේ සුතම ඥානය ලබා ගන්නක, කල්ලාන මිත්‍ර සම්පත්තිය ලැබෙනකම්, පරම පවිත්‍ර සීසත් ධර්මය ශ්‍රවණය කරනකම්. එනිසා මේ දසනීන පහ තබ්බා කියන්නේ දිට්ඨින් උජුං කරෝති චිත්තමත්ත පසීදති. ඒක තේරුම් ගන්නා තාක්කල් සෝතාපට්ටි ඵලයට පත් වෙන්න බෑ. සෝතාපට්ටි ඵලයෙන් පත් වෙන තාක්කල් දැක්ම දෘෂ්ටිය ආකල්පය නිවැරදි කරගන්න බෑ. දැක්ම දෘෂ්ටිය ආකල්පය නිවැරදි නම් ඒ පුද්ගලයා තුළ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස තියෙනවා. එහෙමනම් නිවන් දකින්න බෑ, ධ්‍යාන ලබන්න පුළුවන්. මේක තමයි වෙනස. තව එක ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්. දැන් කීයද වෙලාව? 11:10 කාලයි. තව එක ප්‍රශ්නයකට උත්තර දීලා නවත්වනවා. දැන් කවුද ඔය කතා කරන එක්කෙනා? පොඩ්ඩක් ඇහෙන්න කියන්නකෝ. ඔව්, දැන් මේ උපාසකම් මගේ ප්‍රශ්නේ, මෙතන ඉන්න සියලුම දෙනා මැරෙනවා. කවුරුත් දන්නවා. කවුරු හරි ඉන්නවද මැරෙන්නේ නැහැ කියලා දන්නේ නැති? හැබැයි උපාසකම් මහන්නේ මේ මැරුණාම, ඉතින් මැරෙන බව 100%ක් නෙමෙයි, ලක්ෂයක් කවුරුත් දන්නවා. මැරුණට පස්සේ තමන් අර ගන්ධබ්බ අන්තර්භවිකයෙක් වෙනවද? එහෙම නැත්නම් එහෙම නෙවි තවත් තැනක ගූඩල මෙතනින් අල්ල අතෑරියාම අනිත් තැන අල්ල ගන්නවා වගේ තව තැනක උපදිනවාට කියලා. ඒක නේද ප්‍රශ්නේ? මේක කරුණු දෙකක්. මේක තේරුම් ගත යුතු දෙයක්. මේ මෙතන ඉන්න සියලුම දෙනා මැරෙන බව කවුරුත් දන්නවා. කොයි වෙලාවෙ හෝ මැරෙන්න පුළුවන්. මේ මොහොතේ ඉඳන් තමන්ගේ අර ආයුෂ, ගෙනාපු ආයුෂ හෝ ගෙනාපු කර්ම ශක්තිය හෝ පවතිනකම් ජීවත් වෙනවා. මැරුණු ගමම්ම මේ කෙනෙකුට එක්ක ඕපපාටිකව උපදින්න පුළුවන්. ඕපපාටිකව උපදින කිසිම කෙනෙක් අන්තර්භවික තත්ත්වයකට ගන්ධබ්බ තත්ත්වයකට අතරතුර සැරිසැරීමකට පත්වෙන්නේ නැහැ. දැන් ඕපපාටිකව උපදින්නේ සියලුම භූතයෝ, පෙරේතයෝ, දෙවියෝ, බ්‍රහ්මයෝ. ඕපපාටිකව උපදින්නේ භූතයෝ, පෙරේතයෝ, දෙවියෝ, බ්‍රහ්මයෝ. තල 31කින් 29ක්. 29කම උපදින්නේ ඕපපාටිකව. එකින් දෙකක් සතර අපාය, හතරක් අර අසඤ්ඤතල, අනික් ඒවා රූපී, අරූපී, දේව, බ්‍රහ්ම තල. තවත් හතරක් තියෙනවා, සුද්ධාවාස හතරක්. ඒවත් ඕපපාටිකවම උපදිනවා. නමුත් තල දෙකක් තියෙනවා, ඒව එහෙම ඕපපාටිකව උපදින්න බෑ. මව් කුසකට හෝ බිත්තරයකින් හෝ උපදින අණ්ඩජ තලාප. දැන් අපි ගම්මු මිනිහෙක් වෙලා ඉපදුනා ඉපදිනවා කියලා අපි දැන් මිය පරලොව ගිහිල්ලා ආයුෂරයක් මිනිස්සෙක්ම වෙලා ඉපදිනවන අපිට මිය පරලොව යන දවසේ අම්ම කෙනෙක් එකපාරට බලාගෙන ඉන්නේ නැහැ අපිව බාර ගන්න. ඒ නිසා මව් කෙනෙක් බිමක් තැනක් අවස්ථාවක් මේ ණය ගන්න දෙනවා. ණය තියෙන්න ඕනේ අම්ම කෙනෙක් දරුවෙක්ව බාර ගන්න. මේක මේ ණය ගන්න දෙනවා. ඒ නිසා ණය නැති තැනකට අපිට ගිහිල්ලා ඔක්කාන්ති වෙන්න බෑ. මව් කුසකට යන්න බෑ. ඒ නිසා දැන් අර මිය පරලොව ගියාට පස්සේ ඒ පුද්ගලයාගේ ගතිය තියෙන්නේ പ്രേത ഗതിയක්, ഭൂത ഗതിയක්, ദേവ ഗതിയක්, ബ്രഹ്മ ഗതിയක් නම් ഉപവാതിക ഗതിയට അടാല ഗതി നിമിത്തත් ഗതിപഞ്ചന്ദിയත් ඇතිය. നമുത് മനുഷ്യ ഗതിയോ അര തിരസ്തീന ഗതിയක් නම් എതെന്തി അര അമ്മ കനേക് താത്ത കനേക് ഏകപാട്ടമ ലബിന്നിന ലബിനകം അര കാലം കരോതി കിയന കർമ്മബീജ പൊടിയත් കരഗഹഗന මේ සැරිසරන්න ඕන ගන්ධබ්බ තත්ත්වය, අන්තර්භවික තත්ත්වය. එතන උපතක් නෑ. හැබැයි බීජ තත්ත්වය අර විතරක් තියෙනවා, කර්ම බීජ තියෙනවා. ඒ බීජ පැල කරන්න තැනක් හොයමින් කටයුතු කරනවා, ගමන් කරනවා. එනිසා ඒ බීජ පොඩියත් අරගෙන එක බීජයක් තැන්පත් කරන්න තැනක් හොයන එක තමයි ගන්ධබ්බ අන්තර්භාවික කිව්වේ. ඉතින් ඒක නිසා මව් කුසකට හෝ බිත්තරයකට හෝ එන්න දැන් සියලුම මිනිස්සුත් බොහෝ තිරස්තින ඔය අලි ඇත්තු හරක් සයෝ වගේ බොහෝ දෙන අය මව් කුසකින් උපදින්නේ. ඒක මාළු කුරුල්ලෝ ඔය මේ සර්පයෝ බොහෝ දෙනෙක් බිත්තර වලින් උපදින්නේ. ඒ බිත්තරයකට ඇතුළට ඔක්කාන්ති වෙන්නත් මව් කුසකට ඔක්කාන්ති වෙන්නත් බෑ. එකපාරට ණයක් ගණදෙනුවක් නැතුව. ඉතින් ඒක නිසා ණය තියෙන මව් කෙනෙකුගේ කුසකට ඇතුල් වෙන්න ලොකු තරඟයක් තියෙනවා. ඒ අනුව තමයි අර වැඩිම ණය තියෙන කාර්යය. ඒක අපි ධර්මතාවයේ නියාම ධර්ම හතරකට අනුවයි මේක තීරණය වෙන්නේ. කර්ම නියාමයේ, ධර්ම නියාමයේ, චිත්ත නියාමයේ, බීජ නියාමයේ, ඍතු නියාමයේ එයන්වයි ඒක තීරණය වෙන්නේ. ඒක නිසා තමන්ට ණය තියෙන තැනකට තමා ඒ පුද්ගලයා ඒ සත්‍යය අර කර්ම බීජ පොදි අරගෙන ඇතුල් වෙන්නේ. එතන තමා එක කර්ම බීජයක් පැල කරලා එන්නේ. ඉතින් ඒක නිසා සියලුම දෙනාට ඕපපාතික වෙන්නත් බෑ, සියලු දෙනාට අර මව් කුසකට එන්නත් බෑ. දැන් මේ පුද්ගලයාගේ දැන් ඔය තැන් ඕපපාටිකව උපදින තල 29කුත් අර මව් කුසකට හෝ බිත්තරයකට ඔය ඇතුළු වෙන දෙකත් එක්කයි තල 31. මේ තල 31ටම ඇතුල් වෙන්න පුළුවන් වෙන්නේ තමන් ගාව මනෝමය කාය තුල කර්ම බීජ එකක්වත් තියෙනවද එකක් හරි තියෙනවද එකක්වත්ම නැත්නම් මොකද වෙන්නේ කර්ම බීජ මේ මිනිස්සෙක් වෙලා ඉන්න කාලේ තමා මේ සියලු කර්ම බීජ ඇහැ කළා විනාශ කළා අර කීනං පුරාණං නවං නත්ති සම්භවං විරත් චිත්තේ ආයතිකේ බවස්මින් තේ කීන බීජා අවිරුලිච්ඡන්දෝ නිබ්බන්ති දීරා යතයන් පුරිබෝ කියලා බුදුහාම කිසිම කර්ම බීජයක් නැත්නම් මේ පුද්ගලයාගේ මනෝ මේකයි මොකද වෙන්නේ අර ඕපපාතිකව යනවද අර මව් කුසකට යනවද නැහැ මොකද වෙන්නේ අරහත් තත්වයටපත් වෙලා සදාටම සහමුලින්ම සංසාර දුකින් මිදින් නිදහස් ඉතින් ඒක නිසා මේ කර්ම බීජ හදන්නේ කවුද එකතු කරන්නේ කවුද තැන්පත් කරගන්නේ කවුද තමන්ගේ අඥානකම නොදන්නාකම නිසා මේ කර්ම බීජ තමන්ට කීනම් පුරාණං කිව්වේ අතීතයේ ගෙනින්නම් ගෙනාපු සියලු කර්ම බීජ කපලා අයින් කළා පුරාණී කර්ම බීජ සියලුම දේ ශේෂයක් ඉතුරු නොවන අයින් කළා නවං නත්ති සම්භවං කිව්වේ නවං කිව්වේ අලුතෙන් නත්ති කියන්නේ නැවැත්තුවා සම්භවං කිව්වේ බීජ සකස් කිරීම අලුතෙන් බීජ සකස් කිරීම ගති සකස් කිරීම අනුසය සකස් කිරීම සදාටම නැවැත්තුවා තුන්වෙනි එක තේකීන බීජ කීනම් පුරාණ නවන්නත් සම්බන් විරත් චිත්තේ ආයතිකේ වාස්මි මේ කර්ම බීජ තැන්පත් කරන ආයතනික රටාවක් තියෙනවා ඒ ආයතනික රටාවත් සහ මුලින්ම ආයතිකේ වාස්මි ඒ කර්ම බීජ ගොඩගැහෙන රැස් වෙන ක්‍රමයක් මේ බම්බයක් වන්නු ශරීර කූඩුව තුළ තියෙනවා ඒ ආයතනික රටාවත් නැති කළා දැන් කර්ම බීජ රැස් වෙන්නෙත් නැහැ අතීතේවත් නැහැ වර්තමානයේ හදන්නෙත් නැහැ අනාගතයේ කර්ම බීජ රැස් වෙන රැඳෙන ගොඩ ගැහෙන එකතු වෙන උපාදානය කරගන්න අනුසය එකතු වෙන ක්‍රමයක්වත් නැහැ ඒ අනුව උදාහරණයකුත් දුන්නා තේකීන බීජ අවිරුල චන්දෝ නිබ්බන්ති දීරා යත දැන් පානි තෙලුත් නැහැ තිරෙත් නැහැ අර ඇවිලෙන්නෙත් නැහැ හැබැයි මැටි පාන තියෙනවා දැන් දැල්ලකුත් නැහැ තෙලුත් ඉවරයි තිරෙත් ඉවරයි ඒ අනුව ආයි පානක් හැටියට පත්තු කරන්න බෑ මේක තමයි ධර්මතා ඉතින් ඒක නිසා නිවන කියන්නේ මේ මනෝමයකයි කර්ම බීජ ඒ කියන්නේ රාග බීජ ද්වේෂ බීජ මෝහ බීජ රාග බව ද්වේෂ බව මෝහ බව එහෙම නැත්නම් තණ්හා අනුසය පටිඝා අනුසය අවිද්‍යා අනුසය මේ එකක්වත් නැත්නම් අරහත් තත්වයටපත් වීමත් මේකත් දෙකම එකයි ඒ අනුව ආයි කවදක්වත් මේ පැවැත්ම තුළ උපතක් ලබන්නේ හැබැයි මනෝමයකය අරහතුන් වහන්සේගේ ලෞතර බුද්ධත්වයට පච්චේක බුද්ධත්වයට පත් වූ බුදුපියාණන් වහන්සේගේ මනෝමයකය තියෙනවා ඒක කේන්ද්‍රගත වෙනවා බුද්ධ ශක්තියට අනුගතව එක් තැනකට ඒක තමයි ඔය මතු බුදුවරු සියලු දෙනා බුද්ධත්වයට පත් වෙන මධ්‍ය මණ්ඩලේ එතන මනෝමය කයවල් තියෙනවා හැබැයි කර්මජ කයවල් චිත්තජ කයවල් කර්ම බීජ මොකවත්ම ඒක නෑ එතන ඒක රැඳෙන්න රැකෙන්න පවත්වන්න තැනක් බිමක් අවශ්‍ය නෑ මනෝමය කය මේ අල්ලක් ධර්මවත් ඉඩක් අවශ්‍ය නෑ අතීතයේ බුද්ධත්වයට පත් වූ කෝටි ප්‍රකෝටි ලෞතර බුදුවරුන් පච්චේක බුදුවරුන් අරහත් බුදුවරුන් සියලු දෙනාගේ මනෝමයකයි එක ඉන්දිකටු මුණයක්වත් අවශ්‍ය නැහැ පවත්න්න නමුත් සියලු දේ කේන්ද්‍රගත වෙලා එක් තැනක තියෙනවා හොඳයි එහෙනම් ඈ දැන් නම් 11:22 යහන්ද නම් තව එක පොඩි ප්‍රශ්නයක් ලොකු ප්‍රශ්නයක් නම් ඉතින් මෙහෙමයි ප්‍රශ්නයක් ඇහුවාම මේක නිකන් අවුසල දාලා හරියන්නේ නැහැ දැන් මෙහෙමයි. මේ කාගීතටද ඔය එන්නේ ලෝභ දේශම නැ තමන්ගේ හැමෝගේම නෙමෙයි තමන්ගේ. තමන්ගේ හිත පාලනය කරගන්න කාටද පුළුවන්? තමන්ගේ ඇහැ සංවර කරගත්තු, කන සංවර කරගත්තු, නාසය දිවකය මන සංවර කරගත්තු තමන්ගේ හිතට ඇතුල් වෙනවද? නැහැ. අසංවර වීම සංවර කර ඒක තමයි සං තේරුම් ගන්න ඕන. ධම්මෝ සංදිත්තිකෝ වෙන්නවා සං දැක ගන්න ඕන. අර සන්දා විස්සං අනිබ්බිසං එමනනම් මේක සන්තිට්ඨති සම්නිසීදති ඒකෝදියෝති සම්මාදිතති එමනනම් සන්දේශේති සමාධිපේති සම්ත්‍යේති සම්පහන්සේති. මේ සියලු තැන්වල බුදුහාමුදුරුවෝ දේශනා කරේ සං දැක ගන්න. ධම්මෝ සන්දිට්ඨිකෝ, ධම්මෝ සන්දිට්ඨිකෝ දැකගත්තොත් සම්මදක්කාතා සම්මාදිට්ඨි තත්ත්වයට පත් වුණ හැකි. එහෙම පුද්ගලයෙක් අර කෙලෙස් බීජ ආපහු සකස් කරන්න හදාගන්න එකතු කරගන්න එක තමයි කීනම් පුරාණන් නවන්නත් සම්බන් විරති චිත්තය ආදී. මේක තමයි බුද්ධ ශාසනය. බුදු භව උදුරා දැමීම වෙන මොකක්වත් නෙමෙයි මේක. බුද්ධ කියන්නේ මොකද්ද? රාග බව, ද්වේෂ බව, මෝහ බව තමන්ගේ හිතෙන් සදාටම සහ මුලින්ම නැවත නූපදින ආකාරයට අනුත්පාද නිරෝධයෙන් බව උදුරා දැමීම. ඒක තමයි නිවන. වෙන මොකක්වත්. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරයක්. එනම් අපේ ධර්මදෙන් මාත්‍ය බුද්ධ පූජාවත් පූජා කරන්න එනවා. බුද්ධ පූජාවත් පූජා කළා. එහෙනම් අපි පින් අනුමෝදන් කරලා මේ ධර්ම දේශනාව අවසන් කරමු. නැවත ධර්ම දේශනාවක් පවත්වන දිනයක් පිළිබඳව අපිට එහෙනම් මාර්තු මාසේ 17 වෙනිදා හවස 3ට කියලා කියනවා. හැබැයි සිකුරාදා දවසක්. මොකද ලබන මාසේ 18 වෙනිදා ඉඳන් මීරිකම ධර්මදේශනා භාවනා වැඩසටහන පවත්වන නිසා ඉරිසෙල්ලා පෝය තියෙන නිසා තව මහනුවර සහ මාර්ගම ධර්මදේශනා තියෙන නිසා ඉරිද සෙනසුරාද දවසක් ගන්න බෑ. එහෙමනම් මාර්තු මාසේ 17 වෙනිදා හවස 3 ඉඳන් 5 දක්වා මේ ධර්මදේශනාවක් දෙවෙනි එකක් පාටන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්න. දැන් බොහොම ශ්‍රද්ධා වූ සිතකින් 3 සිත 5 දාගෙන යහපත් චේතනාවක් ඇතුව පිරිසිදු සිතින් සකස් කරගත්තා වූ මේ දානමාන වස්තුන්නේ අග්‍ර වූ කොටස ලෞතරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා බුද්ධ පූජාවක් ලෙසින් පිළිල කරලා පිළිගන්වලා පූජා කරන්නට යෙදුණා. ඉතින් ඒක නිසා සියලුම දෙනා කල්පනා කරගන්න ඕන මේ වගේ දානමය පින්කමක් කරන්නට සහභාගී වූ, සම්බන්ධ වූ, උදව් කළ, උපකාර කළ සියලුම දෙනාටම මේ පුණ්‍ය උරුම වෙනවා, අයිති වෙනවා, හිමි වෙනවා. ඒ නිසා මම පින්කමක් කරගත්ත අවස්ථාවක අපිට පුළුවන්කම තියෙනවා මේ තමන්ගේ 3 සිත 5 දාගෙන රාගයෙන් තොරව, ද්වේෂයෙන් තොරව, මෝහයෙන් තොරව 3 සිත 5 දාගෙන මේ කරගත්තා වූ පින්කමෙන් උපයාස අපයාගත්තා වූ පුණ්‍ය ශක්තිය කුසලයක් බවට පත් කරගන්න පින් දීලා, පින් පවරලා, පින් අනුමෝදන් කරලා තමන්ගේ හිතේ තියෙන රාගය, ද්වේෂය, මෝහය අත්තරින්. ඉතින් ඒක නිසා සියලුම දෙනා කල්පනා කරගන්න ඕන තම තමන්ගේ නමින් මිය පරලොව ගිය බොහෝ දෙනෙක් පරලත් උපජීවීන් වෙලා පින් ගන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් ඒ සියලුම දෙනාට කැපකොට ඒ අයව මුදවා නිදහස් කරන්නට අපි පින් දෙන්නට, පින් පවරන්නට, පින් අනුමෝදන් කරන්න. එනිසා මේ සියලුම දෙනා බොහොම පිරිසිදු චේතනාවක් ඇතුව යහපත් සිටින් ඒ බුද්ධ පූජාව පූජා කළා. ඒ වගේම ධර්මය අහලා සිත පහදා ගත්තා. රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර තත්ත්වයකට හිත පිරිසිදුනා 3 සිත. එයාගේ අවස්ථාවක ඒ තමන්ගේ නමින් මිය පරලොව ගිය සියලු දෙනාටත් පින් දීලා, පින් පවරලා, පින් අනුමෝදන් කළා. ඒ අයටත් යහපතක්, සිතක්, ශාන්තියක්, සහනයක් වෙන්නටත්, ඒ අයව සතර දුකින් මුදවා නිදහස් කරන්නටත් අපි මෙවන් කාර්යයක් කළ යුතුයි. එනිසා මේ බුද්ධ පූජාව පූජා කළා පින් අනුමෝදන් කරන්නට සියලුම දෙනා මේ ගාථාවන් කියන. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්න සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවාති අදිවාසේතුනෝ බන්තේ පානියං පරිකප්පිතං අනුකම්පං පාදාය පටිගං ආතුමුත්තම අදිවාසේතුනෝ බන්තේ භෝජනං පරිකප්පිතා අනුකම්පං පාදාය පටිගං ආතුමුත්තම අදිවාසේතුනෝ තේ සබ්බං සද්දාය පූජිතා අනුකම්පං ආදාය පටිගං ආතුමුත්තමං. හොඳයි, දැන් බුද්ධ පූජාව පූජා කරන්නට යෙදුනා. තමන්ගේ සිත පහදාගෙන මේ ගාථාවන් කියලා තමන්ගෙන් පින් බලාපොරොත්තු වන තමන්ගේ සියලුම ඥාතීන්ව මුදවා නිදහස් කිරීමටත් කැපකොට පින් පැවරීමටත් මේ ගාථාවන් කියන. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා නමෝදන්තු සබ්බ සම්පත්ති සිටියා එතාවතා චම්මේ සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා නමෝදන්තු සබ්බ සම්පත්ති සිටියා එතාවතා චම්මේ සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම් මේ ඥාතීනං සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනං සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤකම් නමාමි බාල සමාගම සතන් සමාගම හෝතු යාව නිපාන පත්‍ය. ඒ වගේම